del corpo santo, ma che forza è
quanto
io sono andato in Sandra e Madinama e non mi scappare di chiamare
Namo tassa bhagavato arahato sammāsambuddhassa Namo tassa bhagavato arahato sammāsambuddhassa
Buddham saranam gacchāmi
Buddham saranam gacchāmi
Dhammam saranam gacchāmi
Dhammam saranam gacchāmi
Sangham saranam gacchāmi
Sangham saranam gacchāmi
Dutiyampi Buddham saranam gacchāmi
Dutiyampi Buddham saranam gacchāmi
Dutiyampi Dhammam saranam gacchāmi
Dutiyampi Dhammam saranam gacchāmi
Dutiyampi Sangham saranam gacchāmi
Dutiyampi Sangham saranam gacchāmi
Tatiyampi Buddham saranam gacchāmi
Tatiyampi Buddham saranam gacchāmi
Tatiyampi Dhammam saranam gacchāmi
Tatiyampi Dhammam saranam gacchāmi
Tatiyampi Sangham saranam gacchāmi
Tatiyampi Sangham saranam gacchāmi
Panāti Pātā Virmani Sikkhā Padam Samādhiyāmi
Panāti Pātā Virmani Sikkhā Padam Samādhiyāmi
Adinnā Dānā Virmani Sikkhā Padam Samādhiyāmi
Adinnā Dānā Virmani Sikkhā Padam Samādhiyāmi
Kāmesu Micchācārā Virmani Sikkhā Padam Samādhiyāmi
Kāmesu Micchācārā Virmani Sikkhā Padam Samādhiyāmi
Musāvādā Virmani Sikkhā Padam Samādhiyāmi
Musāvādā Virmani Sikkhā Padam Samādhiyāmi
Surāmīre Manchupumā Dattānā Virmani Sikkhā Padam Samādhiyāmi
Surāmīre Manchupumā Dattānā Virmani Sikkhā Padam Samādhiyāmi
Nīti Sāraṇa Sahitavu
Nīti Sāraṇa Sahitavu
Pañcaśīla Samādhānaya
Pañcaśīla Samādhānaya
Margaphala Nivaṃ Pinīsana
Margaphala Nivaṃ Pinīsana
Hetu Eva
Hetu Eva
Tisaranena Saddhiṃ Pañcaśīlaṃ Dhammaṃ Sādhukaṃ Surakkitaṃ Kattvā Appamādena Sampādeta Namo tassa bhagavato arahato sammāsambuddhassa Namo tassa bhagavato arahato sammāsambuddhassa Namo tassa bhagavato arahato sammāsambuddhassa Panchamāni bhikkhave alabbanīyāni thānāni Samanena va, brahmanena va, devena va, marena va, brahmana va, lokasminti. Atikauravaniya Mahasangharatmane Sarai Sadha Buddhisampanna Karunika Pinvatsani Me Pinvat Sirudhinama Janne Sudhanam Vinne ලෝතරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ මේ සසර දුකින් නිවීමට පවතින සත්‍යයෙන් විනාශෝණය කරන්ට ඒ නිසා මදිනාම තමන්ගේ හිත එක්තෙන් කරගෙන හිත තැම්පත් කරගෙන මේක් මේක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම වුමනාවෙන් ශ්‍රද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි ඇයි අපි ඊතරම් වමනාවෙන් ඕනෑ කමින් මේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේ? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීකං ජාගරතෝ රත්තිං දීකං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. දීකං ජාගරතෝ රත්තිං, නොනිදන්නාට නිතිවරන්නාට රෑ ගොඩාක් දිගයි වගේ තේරෙනවලු. දීගම් සන්තස්ස යෝජනං, මහන්සි වෙච්ච විඩා වෙච්ච කෙනාට යුදුන ගොඩාක් දුරයි වගේ තේරෙනවලු. දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිචානතං, සද්ධර්මය නොදන්නා වූ බාලයට සසර ගොඩාක් දිගයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සසර කියලා කියන්නේ බොහොම සුව පහසු පලස් එළපු මටසිලුතු ප්‍රාසාද තියෙන තැනක් නම් නෙවි. පින්වතුනේ, සසර කියලා කියන්නේ අනවරාග්‍ර වූ ගෝරවූ භයංකාර වූ දුක්සහගත වටපිටාවකුත් ඇති ධර්මතාවයක්. ඉතින් මේ අනන්ත පරිමාණ සංසාරෙක අපි හැම කෙනෙක්ම ඒ මේ ඇත දිව්වා සැරිසරුවා. ඉතින් මේ සසර ඒ මේ ඇත දුවන සැරිසරන අපි අනන්ත පරිමාණ දුක් විඳලා තියෙනවා. මම ඒකෙන් බහුලාවකට පෙන්නන්නේ සසර විදපු දුක් අපිට පේන්නේ නැත්නම් ඒකත් පැත්තකින් දාන්න, පැත්තකින් තියන්න. මේ ජීවිතයේ දිහාවට විතරක් යොමු වෙලා හැරිලා බලන්න, පුංචි කාලේ ඉඳලා අපි මේ මොහොත වෙනකොට මොනතරම් කායික මානසිකව දුක් පීඩාවන් විඳලා ඇද්ද කියලා. ඒ වගේම මේ හැම වෙලාවකම හැම ඉරියව්වකම හැම දෙයකින්ම අපි උත්සාහවත් වෙන්නේ සැපසතුට හොයන එක, දුක අයින් කරන්න වෙහෙතන එක. ලෝකේ ඕගලන්ට පෙවුනට සැප විඳින අය ඉන්නවා කියලා සැප විඳින අය කවුරුවත් නැහැ. ඔක්කොම තියෙන සැප හොයන අය. රස්සාවල් මිල මුදල් මේවා එකතු කර කර එකතු කර මොකද කරන්නේ? දුකක් නැතුව ඉන්න උත්සාහවත් වෙනවා. යම් මට්ටමක් උත්සාහවත් වෙලා 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 හරි හම්බ කළ දුක නැතුව ඉන්න පුළුවන් වටපිටාවක් වෙනකොට මොකද වෙන්නේ? ඒක ඔක්කොම අතහැරලා ආයෙත් යනකට යනවා. ආයෙත් එතන ගිහිල්ලා ඔය වගේම තමයි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නියම විදිහට දුක නැති වෙන සැප ලැබෙන ක්‍රමයක්. පින්වතුනි, දවසක් භාග්‍යවතුන් වහන්සේ නිකන්ට අසපුවකට ගියාම භාග්‍යවතුන් වහන්සේ දැක්කා නොඑක් විදිහේ උපක්‍රමයන්ගෙන් තමන්ට දුක් පීඩා පමුණුවමින් පුරාණ කර්ම ගෙවන්න පුළුවන් කියලා තපසෙන් තපස් රැකෙන නිගන්තියෝ ටිකක් දැක්කා. සමහරු යකඩ ගහපු හැඳන් වල නිදා ගන්නවා, සමහරු හතර වටෙන් ගිනි ගොඩක් ගහලා මැද අවුවේ ගින්නෙන් තැවෙනවා, සමහරු තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. මේ විදිහට නොවේකදි කූරෝ කටුකු තිවුණු දුක් වේදනා උපදින විදිහට හැසිරෙනවා. මොකද පුළුවන් තරම් ඉක්මනට දිරලා දුක් විඳලා විඳලා දුක අවසන් කරන්න කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අහනවා එතෙන්ට ගිහිල්ලා නිකන්ටනේ උඹල මොකද මේ කරන්නේ? අපේ ශාස්ත්‍රුන් වහන්සේ නාථ පුත්‍ර අපිට කියලා තියෙන්නේ පුරාණ කර්ම තපසින් තවල තවල අවසන් කරන්න, නව කර්ම නොකරන්න. පුරාණ කර්ම අවසන් වෙනවා, නව කර්ම නොකරනවා, මේ දුර දුක හැමම දිරලා යනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ අහනවා නුඹලා කොච්චර කොච්චර පුරාණ කර්ම කළා තියෙනවද කියලා දන්නවද? නැහැ. එහෙනම් දැන් කොච්චර කොච්චර කර්ම දිරෙව්වා කියලා දන්නවද?
නෑ. ඉතින් කරපු ප්‍රමාණය දන්නේ නැත්නම් දිරපු ප්‍රමාණය දන්නේ නැත්නම් කොහොමද නුඹලව මේ නුඹල මේකෙන් එතර වෙන්නේ? නුඹල ඇයි දුකෙම විතරක් දීලා කර්ම ගෙවන්න හදන්නේ? සැපෙන් නිකන්තරාත පුත්‍ර කියන ඒ නිකන්තයෝ කියන සැපෙන් සැපයක් ලබා ගන්න බෑ. දුකින් තමයි සැපයක් ලබා ගන්න වෙන්නේ කියලා අපේ නාත පුත්‍රයෝ කියන ඒ දෘෂ්ටි අපිට ඍජුයි. ඉතින් සැපෙන් සැපයක් ලබා ගන්නවා නම් සේනිය බිම්බිසාර රජුරුවොත් එහෙනම් විමුක්තියක් ලබන කෙනෙක්. එයා ගොඩාක් සැපෙන් දින කෙනෙක් කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ඔගොල්ලෝ හිතන්නේ සේනිය බිම්බිසාර රජුරුව සැපෙන් දිනවා කියලාද? හොඳයි, නිකන්තනේ මම නුඹලගෙන් අහන්නම්. සේනිය බිම්බිසාර රජුරුවන්ට එක දවස් හතක් හෙල්ල වෙන්නවත් නැතුව නොකා නොබේ කිසිම දෙයක් කරන්න නැතුව සම්පූර්ණ සැප විඳින්න පුළුවන්ද? ඉරියව්වක් මාරු කරන ඉඳගෙන හිටියොත් කෙනෙක් ඒ ඉරියව්ව ටිකක් කරන දුක වෙන හින්දානේ නැගිටින්නේ. ඒක දුකට කරන ප්‍රතිකාරණයක්. හිටගෙන හිටියොත් ඒක දුක වෙන හින්දානේ ඇවිදින්නේ. එතකොට දුක මාරු කර කර කරන එකට සැප කියලා කියන්නේ නැහැ. ඉන්න ඉරියව්ව එහෙමම හිටගෙන සේනිය බිම්බිසාර රජුරන්න පුළුවන්ද රෑ හතක් දවල් හතක් එක දිගට සැප විඳින්න? මොකද සැපයි කියලා කියනවනේ සේනිය බිම්බිසාර රජුරෝ. බෑ. එහෙනම් දවස් 6 බෑ. දවස් 5 4 3 2 1 හරි දවසක් හරි පැයක් පුළුවන්ද කියලා අහනවා. අහලා දවසේ තථාගතයන් වහන්සේ දේශනා කරන මට ඕනනම් හෙල්ල වෙන්නේ නැතුව සම්පූර්ණම කිසි වෙහෙසක් නැතුව මුළු කයෙම සැප විඳින්න පුළුවන්, පැයකුත් පුළුවන්, දවසකුත් පුළුවන්, දවස් දෙකකුත් පුළුවන්, තුනකුත් පුළුවන්, හතරකුත් පුළුවන්, පහකුත් පුළුවන්, හයකුත් පුළුවන්, හතකුත් පුළුවන්. එහෙනම් වැඩිපුර සැප විඳින්නේ සේනිය බිම්බිසාර රජුගොඳ මමද කියලා අහන භාග්‍යවතුන් වහන්සේ. ඊට පස්සේ නිකන්තියෝ සද්ද නැතුව ඉන්නවා. ඉතින් මම මෙතෙදි මතක් කළේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන සැප සැපක් කියලා පෙන්වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකෙන් අයින් වෙච්ච දවසට තමයි සැප කියන එක තියෙන්නේ. ලෝකයේ තුල තියෙන්නේ දුක නැති කරන්න උත්සාහවත් වෙනවා. සැප කියන්න සැප හොයන්න උත්සාහවත් වෙනවා කියන තැනකින් තියෙන තැනක සිද්ධියකට සැපයි කියලා රැවටලා තියෙන්නේ කියලා පෙන්නනවා. නමුත් මේ ධර්මතාවයන් අපිට අහන්න ලැබුණේ නැති හින්දා අහගත්තේ නැති හින්දා පින්වත්තුනේ තාම මේ දුක්ඛාගත සසරේ සැප හොයමින් අපි අනැත්තෝ වෙලා. ඉතින් යම් දවසකදී මේ සද්ධර්මය අහලා සද්ධර්මය තේරුම් ගත්තොත් විතරයි එයාට නියම විදිහට දුක ජීවිතෙන් අයින් කරගන්න පුළුවන් වෙන්නේ. එයාට විතරයි නියම විදිහට ජීවිතයේ සැපසහගත දෙකක් කරගන්න පුළුවන් වෙන්නේ. තම තමන්ගෙන් අහලා බලන්න, ඇත්තට මේ ගෙවල් දුරවල් ඉඩ කඩන් අරගෙන දුවා දරුවෝ හදාගෙන මේ හැම දෙයක්ම කරලා හොයන්නේ මොකද්ද කියලා සමහරට අපිවත් දන්නේ නැහැ. අපිට පේන්නේ උදේ වැඩට යනවා, හවස ගෙදර එනවා, රස්සාවක් කරනවා විතරයි. මේ රස්සාවක් කරනවා කියලා පිටින් පේන එකට ඔබෙන් යටින් තියෙන්නේ මොකද්ද කියලා බලන්න. මොනවද හොයන්නේ, මොනවද බලාපොරොත්තු වෙන්නේ, මොනවද කැමති වෙන්නේ කියලා බලන්න. නිදුක් බව, සැප, සනසිල්ල, සතුට. නමුත් සැපේ ස්වභාවය තමයි පින්වතුනි යථාර්ථය අපි නොදන්නවා වුණාට හොයන්න හොයන්න ඈතට යන අතහරින්න අතහරින්න ළඟට එන දෙයක් සැප කියලා කියන්නේ. ලෝකේ හැම දෙයක්ම එහෙමයි. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි ධර්මය දන්නේ නැති හින්දා. ඉතින් සද්ධර්මය ශ්‍රවණය කරන්න කියලා කියන්නේ සද්ධර්මයෙන් පැහැදිලි කරනවා දුක ජීවිතයට එන්නේ කොහොමද, දුක ජීවිතයෙන් අයින් කරගන්නේ කොහොමද, සැප ජීවිතයට එන්නේ කොහොමද, සැප ජීවිතයට ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව. ඒ නිසයි අපි ධර්මයේ සකසා ඇසිය යුත්තේ. සැප ඕනේ කෙනෙක් ඉන්නවනම් නිවන පැත්තකින් දාන්න, මරණයෙන් පස්සේ සිද්ධිය පැත්තකින් දාන්න. දුක ඕගලන්ට එපා නම් මරණයෙන් පස්සේ නෙමෙයි ගත වෙන ජීවිතේ. දුක ඕගලන්ට එපා නම්, දුකට අකමැති නම්, දුකට අප්‍රියයි නම්, දුක එපා වූ හැම කෙනෙක්ම දුක අයින් කරන ක්‍රමය මොකක්ද කියලා හොයන්න සුදුසුයි වටිනවා. මොකද පුංචි කාලේ ඉඳන් ඕගොල්ලෝ මෙච්චර කාලයක්ම දුක ඇති කරන්න හෙව්වනේ නේද? අපි යම් කිසි රෝගයක් හැදිලා ලෙඩක් ඇති වෙලා අවුරුදු ගානක් ඒ ලෙඩේට බෙහෙත් කළා 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 තාම ලෙඩේ එහෙම් පිටින්මයි චුට්ටක් හොඳ වෙච්ච බවක් පෙනෙන්නේ නැත්තම් සුදුසු නැද්ද වෙන වෛද්‍යවරයෙක් හොයන එක? සාධාරණ දෙහෙවීම සාධාරණයිනේ. ඉතින් පුංචි කාලේ මේ වෙනකම්ම අපි කොච්චර කවල ඇත්ද, කොච්චර පොල ඇත්ද, නාවල අංගල පළංගල මේ දේවල් හොයලා එකතු කළ ජීවිතයේ දුකක් නැතුව ඉන්න සැපෙන් ඉන්න මොනතරම් අපි උත්සාහවත් වුණාද තාම අපිට පෙවුණ අපේ ජීවිත සම්පූර්ණ වෙලා නැහැ. චුත්ත කැත්තන් හිත රිදෙනවා, හිත පෑරෙනවා, දුක එනවා, දුන්නස් ඇති වෙනවා. සැප ලබා ගන්න කියලා එකතු කරපු කාරණා වටපිටාවම අපිට ඊගාට පීඩාවක් දුකක් වෙලා කියන කාරණාව පේනවා. එතකොට ඒ මොකද අපි දුක නැති කරන්න කියලා උත්සාහවත් වුණාට දුක ඇති වෙලා තියෙන තැන හිව්වේ නෑ. දුක ඇති වෙලා තියෙන හේතුව බැලුවේ නෑ. දුක නැති කරන්න කියලා මොකක් හරි දෙයක් කළා මිසක මොකද්ද කරන්න ඕනේ කියන එක හිව්වේ නැතිකම නිසා. පින්වතුනි, ඒකටත් හේතුවක් තියෙනවා. ඒ තමයි සද්ධර්මේ නාසපේක. බුදුරජාණන් වහන්සේ අපි වගේම පරිශ්‍රණයක ඉඳලා ලෝකයේ තුල දුක හොයන්න උත්සාහ, දුක නැති කරන්න උත්සාහවත් වෙලා තථාගතයන් වහන්සේ තේරුම් මේක නිෂ්ඵලයි, මේක වැරදි, මේ ක්‍රමය කියලා තථාගතයන් වහන්සේ කාගෙන් වතක් නැතුව ක්‍රමයක් හොයාගත්තා. හොයාගෙන ඒ බඳු ක්‍රමයක් දීලා තියෙද්දිත් අපි ඒක අනුගමනය නොකරනවා නම්, ඒක ජීවිතය කර නොගන්නවා නම් ඒ අපේම වාසනාව වෙනවා. ඉතින් ඒ නිසා මේ මොහොතේදී මම බොහෝම වටිනා කරුණ ටිකක් කියලා දෙනවා ඔයගොල්ලන්ට. ජීවිතය සැපවත් කරගන්න, ජීවිතයෙන් දුක අයින් කරගන්න තියෙන ක්‍රම ටිකක්. අන්න ඒ නිසා බොහෝම හොඳට අහන්නට ඕනේ. ඒ නිසායි අපි බණ ඇසිය යුත්තේ. පින්වතුනි, මම ඒක පොඩි කතාවක් කියලත් කියන්නම්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී නාරද කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා. ඒ නාරද කියන මහරහතන් වහන්සේ හිටියේ පැළලු කුමර නැත්නම් පාටලිපුත්‍ර නගරේ. ඒ කාලේ ඒ පැළලු නගරේ රජකම් කළේ ප්‍රදේශයේ රජ කෙනෙක් හිටියා මුණ්ඩක කියලා. මේ මුණ්ඩක කියන රජුරෝ රජුරවන්ට හිටියා භද්‍රා කියලා හරිම ලස්සන මේ දේවි මහන්සියක්. ඉතින් මේ මුණ්ඩක රජුරෝ මේ දේවියට ගොඩාක් ආදරේ, ගොඩාක් සෙනෙහසයි, ගොඩාක් ප්‍රියයි, ගොඩාක් මනාපයි. ඉතින් හදිස්සියේ රෝගයක් ඇතිලා මේ භද්‍රා දේවිය කලුරිය කළා. කලුරිය කරපු හේතුවෙන් රජුරවන්ට මොන විදිහටවත් ඒ දුක වාව ගන්න බැරි වුණා. ඒ දුක උහුලා ගන්න බැරි වුණා. අන්තිම රජුරු රජකමත් මතක නැහැ. දුක කොච්චරද කියනවා නම් රජුරු අඬනවා. කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, නාන්නේත් නැහැ, ඇඳුම් හොදන්නේත් නැහැ. එතකොට සුවඳ විලවුන් වගේ කිසි දෙයක් පවන් කාරුලන්නේත් නැහැ. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය කිසි කටයුත්තක් කරන්නේත් නැහැ. ඉතින් මිනිය පුච්ඡන්ඩ දෙන්නේත් නැහැ, වල්ගන්න දෙන්නේත් නැහැ. වේදවරුන්ට ගෙනල්ලා මිනිය නරක් වෙන දෙහෙත් ගහ මිනිය ළඟ තියාගෙන අඬනවා කෑ ගහ. ඉතින් අඬ අඬ ඉන්නවා. ඊට පස්සේ මුණ්ඩක කියන රජුරු කතා කරලා කියනවා තමන්ගේ ධාන්‍යාගාරයේ බාර ඇමතිගේ නම පියක කියන ඇමතිට කතා කරලා පියක කියනවා දරුවා රත්තරණෙන් දෙනක් හදන්න පෙට්ටියක් හදලා ඒකට තෙල් පුරවලා භද්‍රා දේවියගේ ශරීරයේ ඒ තෙල් වලට බහලා තව රත්තරන් පියනකින් වහන්න, වහලා තියන්න නරක වෙන විදිහට මට බොහෝ කාලයක් බලා ගන්න පුළුවන් විදිහට මට සකස් කළ දෙන්න දරුවා කියලා කිව්වා. මේ ඇමති කල්පනා කළා හා කියලා උත්තර දීලා අපේ රජතුමාගේ සිත ගොඩාක් රිදිලා, ගොඩාක් පැහැරලා ශෝකේ නැමති හුලෙන් හාත්පස පසාවෙන්න විදිලා තියෙන්නේ. මම රජතුමාට රිදෙන්නේ නැතුව මේ ශෝකේ නැමති හුල ගලවලා ඉවත් කරන්න කොහොමද, මට මේක ඉවත් කරන්න පුළුවන්ද, කොහොමද මම මේක ඉවත් කරන්න කියලා මම කල්පනා කළා. ඒ කල්පනා කරනකොට මෙයාට මතක් වුණා මේ පාටලිපුත්‍ර නගරයේ ආශ්‍රිතව ඉන්නා නාරද කියලා මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ බොහෝම යහපත් කීර්ති ප්‍රශංසාවයක් පෙරනැග්ගා. උන්වහන්සේ දක්ෂයි, දක්ෂයි, වික්තයි, පණ්ඩිතයි, ධර්මදරයි, විනයදරයි, ඒ වගේම රහත් කියලා මේ වගේ කීර්ති ප්‍රශංසාවක් පෙරනැගලා තියෙයි. ඉතින් මේ රජතුමාව අපේ රජතුමාව මේ නාරද මහරහතන් වහන්සේ ළඟට එක්කගෙන ගියොත් සමහරු උන්වහන්සේ නම් මේ ශෝකය නැමැති සල්ලේ උතුරලදායි දුක අයින් කරයි කියලා හිතුණා මේ පිහික කියන ඇමතිතුමාට. හිතලා ඇමතිතුමා රජතුමාට කියනවා, රජතුමනි මේ පාටලිපුත්‍ර නගරෙම එක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා, උන්වහන්සේගේ කීර්ති සද්ධිකුත් ලෝකෙ පුරාම විහිදලා තියෙන, උන්වහන්සේ දක්ෂයි, වික්තයි, පණ්ඩිතයි, ධර්මදරයි, විනයදරයි, ඒ වගේම රහත් කියලා උන්වහන්සේ ඇසුරු කළොත් නම් රජතුමනි ඔබතුමාගේ හිතේ තියෙන ශෝකය අඩු වෙනවා කියලා මට ස්ථීරම විශ්වාසයි. අපි කෙරේ අනුකම්පාවෙන් අපි යමුද ඒ නාරද හාමුදුරුවෝ ළඟට කියලා මේ ඇමතිතුමා ඉල්ලීමක් කළා රජතුමාගෙන්. ඒ වෙලාවේදී හොඳයි පිහක ඔබ කියනවනේ යන්න, නමුත් මං වගේ රජ කෙනෙක් ඉස්සෙල්ල දැනුම් නොදී යන්න හොඳ නැහැ. ඒ නාරද හාමුදුරුවන්ගෙන් වෙලාවක් අහගෙන එන්න කිව්වා. ඊට පස්සේ පිහක ඇමතිතුමා ගිහිල්ලා නාරද මහරහතන් වහන්සේට කිව්වා, ස්වාමීන් අපේ රජතුමෝ මෙන්න මේ වගේ දුකකට පත් වෙලා ඉන්නේ, භද්‍රා දේවිය කලුරේ කිරීම නිසා ආර්ථික දුකකටපත් වෙලා කම්පාවකටපත් වෙලා ශෝකයෙන් වැඩිලා තැවිලා ඉන්නේ. රජතුමාගේ හිතේ තියෙන ශෝකය දුරු කරන්නේ නම් මැනවි. ඉතින් රජතුමා ඔබ වහන්සේ බැහැ දකින වෙලාවක් අහනවා. ඊට පස්සේ කියනවා, මම දැන් විවේකයෙන් ඉන්නේ, එකම ඉන්නේ, දැන් මේ සබහ කැමති නම් එන්න පුළුවන් කියලා. මෙයා ඒ ගමම ගිහිල්ලා රජතුමාවත් එක්කගෙන එනවා. රජතුමාවත් එක්කගෙන නාරද මහරහතන් වහන්සේ ළඟට එනවා. ආවහම රජතුමා මුණ්ඩක රජතුමා නාරද මහරහතන් වහන්සේට වන්දනා කළා. එකත් පසක ඉඳගත්තා. ඉඳගත්තාම නාරද මහරහතන් වහන්සේ දේශනා කරනවා, පංචමානි මහරජ අලප්පනියානි ඨානානි සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මණාවා කියන චුවලෝකස්මී. මහරජ මේ ධර්මතා පහක් තියෙනවා. ධර්මතා පහක් තියෙනවා, දෙවියෙකුටවත් බමුණෙකුටවත් මාරයෙකුටවත් සමනයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් කිසිම කෙනෙකුට, ලෝකයේ කිසිම කෙනෙකුට කවදාවත්ම නොලැබෙන ධර්මතා පහක් තියෙනවා. අලබ්බනියානට පංචමානේ මහරජා අලබ්බනියානි මහරජ මේ ධර්මතා පහක් තියෙනවා ලෝකයේ කිසි කෙනෙකුට. දේවෙනවා දිවියෙකුට වේවා, මාරේනවා මාරේකුට, බ්‍රහ්මණාවා බ්‍රහ්මයෙකුට, සමනේනවා දේවෙනවා සමනයෙකුට, දිවියෙකුට බමුණයෙකුට, ධාතුණයෙකුට, දිවියෙකුට මාරකට, ලෝකයේ කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඉතින් කතමානි පංච කුමන පහක්ද පෙන්නනවා මේ ලෝකේ අය මෙන්න මෙහෙම කැමැත්තක් තියනවලු මේ ලෝකෙට. මොකද්ද? ජරා ධම්මෝ මා චිරති, මහලු බව මාව දිරන්න එපා. තව පැත්තකින් ගත්තාම මාව මහලු නොවෙනව නම් හොඳයි කියන කැමැත්තක්, ඉච්ඡාව, ප්‍රාර්ථනාවක් තියනවලු. මහලු වෙන්න කවුරුත් කැමතිද ඔබට? ඇස් පේන්නේ නැති වෙනවට කැමතිද? මහලු බව කිව්වහම සත් නැහැනේ. හරි, ඇස් පේන්නේ නැති වෙන පෙනීම අඩු වෙනවට කැමතිද? නැහැ. කෙත් පැහෙනවට, හම රැලි වැටෙනවට, දත් වැටෙනවට, කන් ඇහිම අඩු වෙනවට කැමතිද? නැහැ. ඒ කියන්නේ මහලු වෙන බවට කැමති නැහැ. මේ ලෝකයා කැමති නැහැ මහලු වෙනවට, මහලු නොවි ඉන්න කැමති. මෙන්න මේ කැමැත්ත මිනිස්යන්ට විතරක් නෙමේ, ශ්‍රමණයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත්, දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත් කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඊගාවට දෙවණියක ලෝකයා කැමතිලු වියාදි ධම්මෝති මා වියාදි ධම්මෝ මාපි ලේටි. ලෙඩ රෝග මට නොහැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෙඩ රෝග නැහැදෙන බවට ලෝකයා කැමතිලු. ඔගොල්ලෝ ලෙඩ රෝග හැදෙනවට කැමතිද? නැහැදෙනවට කැමතිද? ලෙඩ රෝග හැදෙන්නේ නැතිකමට කැමතිද? ඔව් කැමතියි. මෙන්න මේ කැමැත්ත වුණාට මේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ මේ ලෝකෙ තුල කවදාවත්ම. සමනයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් ලෝකෙ කිසිම කෙනෙකුට නොලැබෙන දෙවෙනි කාරණාව. මරණ ධම්මෝ මාමීයති. මරණ ධර්මය නොමරේවා කියලා ලෝකයා ප්‍රාර්ථනා කරනවලු. ඔයගොල්ලෝ කැමතිද මැරෙන්න? නොමරින්න කැමති. නමුත් මෙන්න මේ කැමති වුණාට මේ කැමති වෙච්ච දේ මිනිස්යන්ට විතරක් නෙවෙයි, ඕගලන්ට විතරක් නෙවෙයි නොලැබෙන්නේ. අපි හිතන්නේ සමාහයට අපිට විතරයි මේව නොලැබෙන්නේ කියලා. ශ්‍රමණේකුටවත් බ්‍රාහ්මණේකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් ලෝකෙ කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. නස්න ධම්මෝ මා නස්සති. නැසෙන දේවල් නොනැසේවා කියලා. ඕගලන්ගේ බහෝභෝග සම්පත් නැසෙනවට ඔයගොල්ලෝ කැමතිද? නැහැ. කැමති වුණාට ඒවා නොනැසී තියෙන්නේ නැහැ, නැසෙනවා. සමහර විට ඔයගොල්ලෝ ජීවත් වෙන්නකොට ඉන්නකම් තියේ. නමුත් ඒවා අහිමි වෙන ඕගොල්ලන් නැසෙන ධර්මය නිසා මොකද්ද? ඇහැ නැසෙන දවසට, කන නැසෙන දවසට, දිව නාසය ශරීරයේ ජීවිතයේ නැසෙන දවසට හෝ නැති වෙනවනේ. නැසෙන ධර්මයේ විසින් මේවා අයින් කරනවා. විනාශ ධම්මෝ මා විනාශති. විනාශ වෙන දේවල් නැසෙනවා කියනකොට එක ප්‍රදේශයක් වෙන්න පුළුවන්, එක ටිකක් වෙන්න පුළුවන්. විනාශ වෙනවා කියනකොට සියල්ලම වෙන්න පුළුවන්. අපි කියමු ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා, ওই ගංගතුරු වලින් විනාශ වෙනවා කියලා අපි කියන්නේ. ඒ වගේ විනාශ වෙන ධර්මය විනාශ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ තියෙන වස්තු සම්පත්ති සියලුම ආකාර විනාශ වෙලා යනවා දකින්න ලෝකය කැමති නැහැ. විනාශ නොවේවා කියන අදහසක් තියෙනවොත් ඒ අදහසට දෙන්නේ නැහැ. මහරජා මෙන්න මේ ධර්මතා පහ ලෝකේ කිසිම කෙනෙකුටවත් කවදාවත්ම ලැබෙන්නේ නැති ධර්මතා පහ. ඔගොල්ලෝ ජය ගන්න හදන්නේ, උත්සාහවත් වෙන්න හදන්නේ ওই ධර්මතා පහේ. දන්නවද? ඔගොල්ලෝ තර්ක කරන ওই ධර්මතා පහත් එක්ක. ඇයි ඒ? ඔගොල්ලෝ අසරණයි. ඔගොල්ලෝ ධර්මතා පහ මගේ වෙලා මම කරගෙන. නමුත් ඕකෙන් ජය ගන්න පුළුවන් ක්‍රමයක් තියෙයි, මිදෙන්න ක්‍රමයක් තියෙයි. ඒක වෙනත් ක්‍රමයක්. ජය ගන්නවා මිදෙන නුවණක් තියෙන කෙනා කන්දකට එක පැත්තක් තියෙන මෙහෙම සංකේතන මේක නගින්න බැයි නම් ඔය කන්දටම නගින්න බෑ කියලා ආපහු හැරලා යන්නේ නැහැ. බලන්න වටපිටාවෙන් කොහොම පහසුවෙන් නගින්න දැන් ඇති. ඕගලන්ට ඕනේ ওই ටිකනේ. මොකද්ද? මහලු නොවන බවට කැමති නැහැ. ලෙඩ රෝගය හැදෙන බවට කැමති නැහැ. ලෙඩ නොවී මහලු නොවී ඉන්න ඕනේ, ලෙඩ නොවී ඉන්න ඕනේ, නොමැරි ඉන්න ඕනේ, නැසෙන්නේ නැතුව තමන්ගේ දේවල් විනාශ වෙන්නේ නැතුව ඉන්න ඕනේ. ওই ටික තිබුණොත් දුක කියන එකකට ඉඩ තියෙයිද? ওই ටික ලැබුණොත් ওই ටික ඔක්කොම ලබා දෙන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තින්නේ. ලෝකෙ තුලින් ලෝකයට කවදාවත් ලැබෙන්නේ නැහැ. ওই පැත්තේ යන්න බෑ, ওই පාරේ යන්න බෑ. එතකොට නාරද මහරහතන් වහන්සේ පෙන්නනවා, මහරජ මේ ලෝකේ සද්ධර්මය නොදන්නා වූ, සද්ධර්මය අහලා නැති, සද්ධර්මය හිතලා පුරුදු කළ නැති අස්තුතවත් පුතග්ජනයට ජරා ධර්මය උපදිනවා, මහලු බව ඇති වෙනවා. ඇති වෙනකොට එයාට හිතෙන්නේ ඒ මහලු බව මම කියලා, මහලු බව මගේ කියලා. මම මහලු වුණා, මගේ කන ඇහෙන්නේ නැහැ, මගේ ඇස් පේන්නේ නැහැ, මගේ අතපය වළංගු නැහැ, මගේ වෙලා, මහලු බව මගේ වෙලා. එයා ඒ හේතුවෙන් ශෝක කරනවා, අඬනවා, විලාප දෙනවා, පවේ පපුවේ අත්ක ගහනවා, සිහ මුලාවටපත් වෙනවා, ක්ලාන්ත ස්වභාවයටපත් වෙනවා. තමන්ව තවත් බෙහෙවින් තවා ගන්නවා. ව්‍යාධි ධර්මයේ අසෘතු පුතජනයට ව්‍යාධි ධර්මයේ උපදිනවා. ව්‍යාධි ධර්මයේ ලිඳ රෝග ඇති වෙනකොට ධර්මයේ අහලා ඉගෙනගෙන නැති අසෘතවත් පුතජනය මොකද කරන්නේ? එයාට ඒ රෝගේ තමන් වෙනවා. රෝගේ තමන්ගේ එකක් වෙනවා. තමන්ගේ කෙනෙකුගේ එකක් වෙනවා. එයා ඒ රෝගේ හේතුවෙන් අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, පපු අග්ග ගහ අඬනවා, ක්ලාන්ත ස්වභාවයටපත් වෙනවා. මැරෙන ධර්මය මැරෙනවා. අසෘත පුතඥයට මරණ ධර්මය හම්බ වෙනකොට ඒ මරණය එයාට තමන්ගේ වෙනවා. තමන්ගේ කෙනෙක්ගේ වෙනවා. තමන්ගේ දෙයක් වෙනවා. තමන් වෙනවා. ඒ මරණය හේතුවෙන් එයා අඬනවා, ශෝක කරනවා, වැළපෙනවා, පපු අග්ග ගන්නනවා, සිහ මුලාවටපත් වෙනවා, ක්ලාන්ත ස්වභාවයටපත් වෙනවා. තමන්වත් තවා ගන්නවා, දෙහිවීම දුකටපත් වෙනවා, දුකටපත් කරගන්නවා. නැතන ධර්මයෝ විනාශ වෙන ධර්මයෝ උපදිනකොට ධර්මයේ අහලා නැති පුද්ගලයාට නැසුනදී විනාශුනදී තමන්ගේව වෙනවා. තමන්ට වෙනවා. එතකොට ඒ හේතු නිසා අඬනවා, ශෝක කරනවා, විලාප දෙනවා, කෑගහ අඬනවා. ඒ හේතුයෙන් තමන්වම දුකට පත් කර ගන්නවා. මහරජ සද්ධර්මයේ දන්නා වූ සුතවත ආර්ය ශ්‍රාවකයාට ජරා ධර්මයේ උපදිනවා, මහනුභව කියනක හම්බ වෙනවා. එයා මෙහෙම කල්පනා කරනවා. කොහොමද මේ මහනුභව කියනක මම උනා, මට උනා නෙමෙයි, මගේ නෙමෙයි, මට විතරක් නෙමෙයි, මේ සංකත හැම දෙයකටම පොදු ධර්මයක් නේද? මේ හැම කෙනෙකුටම අයිති ධර්මතාවයක් නේද? ලෝකේ හැමතැනම විද්‍යමාන දෙයක් නේද කියලා එයා ජරා ධර්මයේ කියන ධර්මතාවයක් දකිනවා. සංකත ධාතුව තුල හේතුප්‍රත්‍යයෙන් හටගත් දේ තුල පවතින ජරා කියන ධර්මතාවයක් හැටියට දකිනවා. දැකලා ඒ හේතුයෙන් එයා ශෝක කරන්නේ නැහැ, අඬන්නේ නැහැ, විලාප දෙන්නේ නැහැ, පපුවේ අග්ග ගහ අඬන්නේ නැහැ. එයා ක්ලාන්ත ස්වභාවයටපත් වෙන්නේ නැහැ. මොකද එහෙම වෙනකොට තමන්වත් විහෙසටපත් වෙනවා, තමන්ගේ මිත්‍රයෝ දුක් වෙනවා, තමන්ගේ හතුරු ඉන්නවා නම් සතුටු වෙනවා එහෙම අඬනකොට. නමුත් ආර්ය ශ්‍රාවකයා එහෙම අඬන්නේ නැහැ, විලාප දෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ. ඇයි? ඒක තමන්ගේ නෙමෙයි. හැමතැනම හැමෝටම පොදු ධර්මතාවයක් නම් මම විතරක් මගේ වෙලා අඬන්නේ මොකටද? කොහොමද? ඒ වගේම ව්‍යාධි ධර්මතාවය, ලෙඩ රෝග කියන ධර්මතාවය, මරණය කියන ධර්මතාවය, නැතෙනවා කියන ධර්මතාවය, කියන දේවල් විනාශ වෙනවා කියන ධර්මතාවය සද්ධර්මයේ දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයාට තඹ වෙනවා, මුණ ගැහෙනවා, ලැබෙනවා. එයා කල්පනා කරනවා මෙහෙම, මොකද්ද මේ ලෙඩ රෝග, මේ මැරීම, මේ දේවල් වල නැසීම, මේ වස්තුන්ගේ විනාශ වීම මට වුණා නෙමෙයි, මගේ නෙවෙයි, මේක ධර්මතාවයක්. හැමතැනම විද්‍යමානයි නේද? හැමතැනම පෙනෙන ධර්මතාවයක්. ලෙඩ රෝග කියන එක, මරණය කියන එක, නැසෙනවා කියන එක, විනාශ වෙනවා කියන එක කියලා ධර්මතාවයක හිත තබලා සිහියෙන් උපේක්ෂා වෙනවා. ඒ හේතුයෙන් එයා අඬන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, පපු අග්ග ගහ අඬන්නේ නැහැ, සිහි මුලාවට කම්පාවටපත් වෙන්නේ නැහැ කියලා තමයි නාරද හාමුදුරුවෝ දේශනා කරනවා. ඒ දේශනාව අවසානයේදී මුණ්ඩක කියන රජුරෝ නැගිටලා නාරද හාමුදුරුවන්ට වැඳලා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මගේ හිතේ තියෙන ශෝකය නැමැති සංදේය උදුරලා දැම්මා. ගලවලා දැම්ම මම දුක අහක යන අපි ඔය සාමාන්‍ය ලෝක කතාවක් කියන්නේ අහක යන සත්‍යය ඇඟේ දා ගන්නවා කියලා. අහක යන ධර්මතාවයක් මගේ කරගෙන මම දුක්ෙන්ද මම එච්චර මෝඩ නැහැ. අහක යන දේවල් මම මගේ ඇඟේ දා ගන්නෑ. ඒ හින්දා මගේ හිතේ උභාන්තික දේශනාව අහලා මගේ හිතේ තිබුණු ශෝකය සම්පූර්ණම නිවිලා ගියා කියලා නායක මේ නාරද මහරහතන් වහන්සේට ස්තුති කළා. අද පොත මම තුන්වන් සැරේ උපාසකේ කුටදරන්නක් කියලා උපාසක භාවයත් ප්‍රකාශ කළා. නැගිටින ගමන්ම පිහෙක කියන ඇමතිවරයාට කියනවා දරුව පිහෙක භද්‍රා දීවියගේ දේහය අරගෙන ගිහිල්ලා දවලා එයාට සෑයක් කරලා දාන්න කියලා ගියා. එතකින් ඉවරයි. නමුත් මෙතන තියෙනවා කාරණාවක්. මේක පෙළ දහමක්. පින්වතුනි අසෘතව ත්‍ෘතඥය ජරා මරණ මගේ කරගෙන අඬන්නේ සෘතව තාරිය ශ්‍රාවකයා ජරා මරණ ධර්මතාවය කිසි දකින්නේ කොහොමද? ඇයි? සද්ධර්ම ශ්‍රවණය තුලින් සද්ධර්මය කියන කාරණාවෙන් මේ ලෝකේ පවතින ඇත්ත සහ ඇත්ත නොදන්නා කම නිසා අපි ඇති කරගන්නා වූ බොරුව සහ ඇති කරගන්නා වූ දුක පෙන්වුව බුදුරජාණන් වහන්සේ. අන්න ඒ නිසායි කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ. අපි නිකමට උපමාවක් ගනිමු. පින්වතුනි ගහක් පැලෑටියක් ගන්න මේ පැලෑටියකට කුඩා අවධිය පුංචි කාලයක් නැද්ද ගස් වලට? පැලෑටි අවස්ථාව කුඩා අවධිය කුඩා කාලයක් තියේ. ඒකත් ගොඩාක් ලොකු වෙන සාමාන්‍ය වයසක් තියෙනවා. ඒකත් මධ්‍යම වයසක් තියෙනවා. ඒකටත් තරුණ අවධියක් තියේ. ඒ ගහකට තලත් යන වයසක් තියේ. ගහක් උනත් කෙනෙන් කෙනෙන් දිරනවා නේද? ගහ ගස් දිරන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද ගස් වෙනවා. එතකොට ඒ ගස් වලට උනත් ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද? ගස් උනත් මැරෙන්නේ නැද්ද? ගහක අතු කැවිලා මේ කොටසක් නැසෙන්න බැයිද? මේ අත කඩා වැටෙන්න බැයිද? ඈ මේ කොළ කඩා වැටෙන්න බැයිද? සුළි සුළඟක් මොන හරි දෙයක් කැවිලා මුළු ගහම විනාශ වෙන්න බැයිද? ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, නැසෙන ධර්මය, විනාශ වෙන ධර්මය කියන ධර්මතා පහම ගහකට තියෙනවා. ඒ හේතුයෙන් ගහ අඬනවද? විලාප දෙනවද? ශෝක කරනවද? ඒ දිරණ බව මගේ වෙලාද ගහට? ඒ ලෙඩ රෝග මගේ වෙලාද? ඒ මැරෙනකම මගේ වෙලාද ගහට? ධර්මතාවයක් නේ. ඒ වගේ ඕගොල්ලන්ගේ කියලා හිතන්න එපා. ඕගොල්ලෝ දකින්න එපා. මම කියලා හිතන්න එපා. මේ ශරීරයට මේ රූපයට කුඩා කාලයක් තිබුණා. පැලෑටි අවස්ථාවක් තිබුණා. ඊට ටිකක් වැඩුණු අවස්ථාවක් තිබුණා. ඒකටත් මධ්‍යම වයසක් තිබුණා. ඒකටත් තරුණකමක් තිබුණා. ඒ රූපෙත් තලත් යන බවකටපත් වෙනවා. ඒ රූපයත් කෙමෙන් දිරනවා. නේරීමකට යනවා. ඒ රූපවලට ලෙඩ රෝග හැදෙනවා. ඒ රූපද නැසෙනවා. ඇස් නැසඳුනා, කකුල් කැඩුනා, ආත් කැඩුනා කියලා කොටසක් විනාශ වෙන්න පුළුවන්. අනතුරකින් ජීවිතේම නැසෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්. නමුත් මේ රූපි හැටි නමුත් සද්ධර්මය අහලා නැති කෙනාට මේ ස්වභාව ධර්මය තුල තිබුණු ගහක් කොළක් වගේ දෙයකත් ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, නැසෙන ධර්ම, විනාශ වෙන ධර්ම තිබුණා. අපි සත්‍ය පුද්ගලයා කියලා හිතුවට අපි හිතන රූපෙ දිහාත් හොඳට ආදර්ශ කරලා බලන්න. ඒ රූපේ කුඩා කාලයක්, තරුණ කාලයක් අර ගහ වගේම කිසිම වෙනසක් නැතුව මේක පැලෑටියක්. වෙනසකට තියෙනවා මොකද්ද? මේක කර්ම නියාමයට ඇතුළේ. අරක බීජ නියාමයට ඇතුළේ. නියාම ධර්මතාවය එකයි. මේ ධර්මතාව පහ කෙනෙක් නෙවෙයි. කර්ම නියාමයේ, බීජ නියාමයේ, යුත් නියාමයේ, චිත්ත නියාමයේ, ධම්ම නියාමයේ කියලා නියාම පහක් තියෙනවා. මේ අර පැලෑටි හැදෙන ක්‍රමයටම මේකටත් හේතුවක් බීජයක් නිසා මේ පැලෑටි හැදෙනවා. එතකොට මේ රූපය මේ රූපයටත් ලෙඩ රෝග හැදෙනවා, ලෙඩ වෙනවා, දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, නැසෙනවා, විනාශ වෙනවා. අර ධර්මතා පහේ දිරන ගහේ දිරනකමයි මේ රූපේ දිරනකමයි අතර මොකද්ද වෙනස?
ගහ අඬන්නේ නැහැ. අඬන්නේ වෙලෙ දෙන්නේ නැහැ
ගහ. ඔව් දැන් අපි අඬන්නේ හිතෙන්නේ කයට ඇඬුව හැකිද? ගහට
විතරක්
නැහැ. කයට ඇඬුව හැකිද?
කයට අඬන්නේ
නැහැ. ආ ඒක මම අහන්නේ කය ගැන. මම අහන්නේ කය ගැන. කය හිතේ කය අරබය අඬන හිතගෙන නෙමෙයි මං අහන්නේ කය ගැන. කයේ තියෙන දිරණ බවයි ගහේ තියෙන දිරණ බවයි අතර වෙනස මොකද්ද කියලා අහන්නේ. මොකද වෙනස? අඬන බවද? වෙනසක් නැහැ. බුද්ධිමත්ව අහන්න. හිතට ආවට නෙමෙයි. ඊට පස්සේ කයේ ඇති වෙන ලෙඩ රෝගයි ගහට ඇති වෙන ලෙඩ රෝගයි අතර වෙනස මොකද්ද? කයි ගහක් මරුණොත් මේ රූපය මරුණොත් ගහක් පොළොට පස්සෙලා යයි නේ? මේ රූපෙත් පොළොට පස්සෙලා යන්නේ නැද්ද? පස්සෙලා යනවා. වෙනස මොකද්ද? නැසෙන ධර්මය විනාශ වෙන ධර්ම. ගහක ජරා බව, මැරෙන බව, ලෙඩ රෝග, නැසෙන බව, විනාශ වෙන බව ධර්මතාවයක් කියලා හිතනවා දකින්නවා. මේකයට ඇති වෙන දිරණ බව, ලෙඩ වෙන බව, මැරෙන බව, නැසෙන බව, විනාශ වෙන බව මගේ කියලා අඬනවා. අන්න අඬන්නේ එහෙමයි. අඬනවා. එතකොට ජරා ධර්මය සමාන නම්, මැරෙන ධර්මයේ සමාන නම්, නැසෙන ධර්මයේ සමාන නම්, විනාශ වෙන ධර්මයේ සමාන නම් එක කාඩන්නේ වෙලපෙන්නේ නැත්නම් තව එක කාඩන්නේ වෙලපෙන්නේ වෙනවනම් ඇයි? අනවබෝධය නිසා නෙවෙයිද? ජරා මරණ නිසාද අඬන්නේ වෙලපෙන්නේ? ඒ අරඹය ඇති වැරදි අදහස නිසාද? මම ඔකට කියන්නේ ඕනනම් ගිහිල්ලා පරීක්ෂණ කරලා බලන්න. හොඳ ලොකු කඩු ගලක් අරගෙන වතුරක් ගාවට ගිහිල්ලා දාන්න වතුරට මේ ගල යට යන්න එපා, උඩ පා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ගල දාන්න බලන්න වතුරට. මොකක් වෙයිද? නමුත් ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කළා. නොවන දෙයක් ප්‍රාර්ථනා කළාට අපි ප්‍රාර්ථනා කළා කියලා ප්‍රාර්ථනාවට යථාර්ථය නතර වෙන්නේ නැහැ. සිද්ධ වෙන දේ සිද්ධ වෙනවානේ. නමුත් සිද්ධ වෙන දේ සිද්ධ වෙනකොට ඒකට පටහැනිව ප්‍රාර්ථනා කළාම වෙන දේ බලන්න. ඉබේම බලන්න තමන් කැමති දේ නොලැබීමේ දුක ඇවිල්ලා නැද්ද කියලා. තමන් කැමති මේ ගල උඩපා වෙනවා බලන්න, ගල යට ගියා දැන් කැමති දේ නොලැබීමේ දුක ඇවිල්ලා. දැන් කැමති දේ නොලැබීමේ දුකාවි ගල යට ගිය හින්දාද වැරදි ප්‍රාර්ථනාව නිසාද? වැරදි ප්‍රාර්ථනාව නිසා. එහෙනම් දකින්න මේ කය දිරණ හින්දා නෙවෙයි අපිට දුක එන්නේ. මේ කය දිරණකොට දුක එනවා නම් ගහ දිරණකොට දුක එන්නේ. නමුත් ගහ දිරණකොට දුක එනවා ගහ මගේ නම්. මේකත් මගේ නම් දුක එනවා. ඕගලංගේ ගෙදර මල් ගහක් ලස්සන්ට හදලා තිබ්බොත් ඒක මගේ වුණොත්, මගේ වත්ත වුණොත්, අපි ඒකට ආස වුණොත්, ආදරේ වුණොත් ඒ මහලු භාවයෙන් දුක එන්නේ නැද්ද ඔයගලන්ට? එනවා. මේ කයින් වෙන්න ඕනේ නැහැ. ඒ ගහ නරුණොත් හදිසි දුක එන්නේ නැද්ද? එනවා. එතකොට එහෙනම් තුන්තුනි අපි දුක් විඳලා තියන්නේ ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, නැසෙන ධර්මය, විනාශ වෙන ධර්මය නිසා නෙවෙයි. ඒ ධර්මය මම, මගේ, මගේ ආත්මයයි කියලා ගත්ත වැරදි අදහසෙන් ඊට බැඳිලා පවතින මානසික මට්ටමටයි දුක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සද්ධර්මයෙන් අහම සද්ධර්මයේ ශ්‍රවණය කළාම පෙන්නනවා මේ ජරා ව්‍යාධි මරණ කියන ධර්මතා ටික සංකත ධාතු යැත්තා. මේ රූපය ඇත්තක් ඕගොල්ලෝ අපි හැප්පෙන්නේ ස්වභාව ධර්මත් එක්ක. කවදාවත් අපිට ජය ගන්න බෑ. අපි උත්සාහවත් වෙනවා මොකද්ද? උදේට පාය පීර අති නවත්තන්න හදනවා වගේ. පුළුවන් වෙයිද? ඒක කෙමක් කෙමෙන් පහලට ඇවිල්ලා හවස් වෙනවා කියන එක නොකර ඉන්න හදනවා වගේ. පුළුවන්ද අපිට? බෑ. ඉතින් ඔයගලන්ට පුළුවන්ද ගහක් දිරණ එක නවත්තන්න? ගහක් වයසට යන එක නවත්තන්න? එතන මේ රූපෙට බෑ. අපි බැරි දෙයකට අයිති නැති දෙයකට නොලැබෙන දෙයකට උත්සාහවත් වුණාම මොකද වෙන්නේ? තවත් දුක වැඩි වෙනවා විතරයි. මේ රෝග මේ ආබාධය නිසා දුක, ආබාධයට ප්‍රතිකර්ම කරලා කරලා හෙම්බත් වීම නිසා දුක වෙන්නේ දෙක වෙනවා. ඉතින් මෙතනදී අසෘතව ප්‍රතඥයට මේ ජරා මරණ දුක ඇති වෙනකොට සෝක කරන වැළපෙන්නේ ඇයි? එයා මේක ධර්මතාවයක් ඇටියට ඉගෙනගෙන තිබුණේ නැහැ. සෘතව ආර්ය ශ්‍රාවකයට මේ ජරා මරණ උපදිනකොට ඇයි සෝක කරන්නේ හඳුන්නේ වැළපෙන්නේ නැත්තේ? එයා ධර්මතාවයක් ඇටියට දකිනවා. කොහොමද දකින්නේ? එයා මේ කය හොඳට බලනවා. අහලා තියෙන සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්මයෙන් වා මේ කය දිහා මෙන්න මේ විදිහට බලන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ, මේ රූපයයි කියලා රූපය හොඳට මෙනෙහි කරන්න. ඉති රූපස්ස සමුදය, මේ රූපය හැදෙන හැටි කියලා හොඳට මෙනෙහි කරන්න. ඉති රූපස්ස අත්තංගමෝ, මේ රූපය නැතිවීමයි කියලා හොඳට මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට රූපේ මම, රූපේ මගේ, රූපේ මගේ ආත්මයයි කියන මේ හැඟීම ටික 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 ගෙබිලෙයි ගෙවෙනවා. පින්වතුනේ, පොළවේ තියෙන ඕජාසාරය නැමැති ආහාරය නිසා ගහක් හැදෙනවා නම් මේ අතු ඉති කොළ කඳ කියන කාරණා ටිකට ගහ කිව්වා. ඒ ගහ පොළවේ තියෙන ඕජාසාරය නැමැති ආහාරය උරාගෙන හැදෙනවා. ආහාරයේ නැමැති හේතුව නැති වෙනකොට ගහ නැති වෙනවා. හේතු ප්‍රත්‍යයයි. ඒ වගේ අතීති කොළ කඳ ටික නිසා ගහ වගේ කෙස්ලොම් නියදත් ධම්මස් නහර ඇට ඇට මිදුළු මේ වගේ කොටස් ටික නිසා කය කියලා කිව්වා. ශරීරය කියලා කිව්වා. හොඳට බලන්න මේ ශරීරය ඕගොල්ලන්ගේද තව කාගේද කියන එක. නායම් භික්කවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේසං පුරාණමිදං භික්කවේ කම්මං අභිසංචේතිතං වේදිතං දත්තම්බං. මායි මේ කය නුඹලගේ නෙවෙයි, මේ කය තව කෙනෙකුගේත් නෙවෙයි, පුරාණ කර්මය නිසායි හටගත්තේ. එතකොට කෙස්ලොම් නියද ධම්මස් නහර වලින් හටගත් මේ ශරීරය දිහා බලන්න. මේ ඔළුවේ තියෙන මගේ අත දික් කරන ඔළුවේ කෙස් නැහැ. කොණ්ඩේ කපලා දිමට දැම්මොත් ඕගලන්ට මම කියලා හිතෙනවද? මේ කෙස් ටික දිහා දැක්කහම කෙස් කියලා පෙනේ, මම කියලා පේනවද? දැන් මේ තියෙන්නේද මම නොවන කෙස්? ශරීරයේ තියෙන රෝම කූප ටිකක් ගලවලා බිමට දැම්මොත් රෝම කූප කියලා පෙනේ, මම කියලා පේනවද? දැන් තියන්නේ තේ රෝම කූප. නියපොතු ටික ගලවලා බිමට දැම්මොත් නියපොතු කියලා පෙනේ, මාව පේනවද? මේ මම කියලා පේනවද? නෑ. හැම ගහලා ඔක්කොම හැම ටික පැත්තකින් දැම්මොත් හැම කියලා පෙනේ, මම කියලා පේන්නේ. ශරීරයෙන් කොටස කොටස නුවණින් අයින් කරලා බලන්න පෙනෙනවා මම නෝ, සත්ත්ව නෝ, පුද්ගල නෝ, ආත්මනෝ කොටස් ටිකක් වෙන්නේ. මේ දැන් තියෙන්නේද මම නොවන කෙස්මයි, මම නොවන ලොම්මයි, මම නොවන නියමයි, මම නොවන දත්මයි, මම නොවන හවමයි. ඔය කොටස් ටික හැදුනේ කොහොමද? කන බොන ආහාරයෙන්. ඇයි උදේටත් බත් ගානක්, දවල්ටත් බත් ගානක්, රාත්‍රීටත් බත් ගානක් කන්නේ මොකටද? හිතන්න ඇත්තට මෙච්චර කන්නේ මොකටද කියලා. ඒ කන බොන ආහාරයෙන් තමයි මේක හැදෙන්නේ. ඕනනම් ඒක ඇත්තද නැද්ද කියලා සහේතුකව බලන්න පුළුවන්. මගේ නම් කන්න බොන නොදි තියා ගන්න ඕනේ තමන්ගේනේ. තමන්ට කය දිරන් නැති වෙන්න, ක්ෂය වෙන්න නැති වෙන්න කන්න බොන නොදි තමන්ගේ හිඳ තියා ගන්න පුළුවන්ද? තියා ගන්න බලන්න. කන්න බොන කිසිම දෙයක් නොදුන්නොත් දවසක් ඉඳී දෙකක් තියේ, තුනක් තියේ, හතරක් තියේ, පහක් තියේ, හයක් තියේ, හත අට වෙනකොට ඇට කෝට්ටම ගැහිලා හැම ටික ඇටටම ඇදිලා එහෙම ජීවිතේ නැති වෙන්නේ. එහෙනම් කය අයිති කාටද? ආහාරයට. ආහාරෙත් නෙමෙයිද? බුදුහාමුදුරු කිව්වෙ හින්දා ඌ කියන්න එපා. ඕගොල්ලන්ගේ කයෙන් මං අහන්නේ. බුදුහාමුදුරුගේ බණ දහමෙන් නෙමෙයි. තමන්ගේ ජීවිතේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකික කොහොමද කියන එක නෙමෙයි. හැමදාම අපි ළඟ තිබුණු අපි ගාව තියෙන ඒත් අපි නොදන්න අපේ මේ ජීවිතේක ඇත්ත. කනබුන ආහාර නිසා නෙමෙයිද තම තමන්ගේ රූප හැදෙන්නේ? කයි හැදෙන්නේ? හරි. ආහාර කියන්නේ බත් කියන්නේ සත්ව පුද්ගලයෝ හෝ කෑවිද? බත් ඇටවල නැත්නම් ගෑනු බත් ඇට, පිරිමි බත් ඇට ඒවා තියෙනවද? නැහැ. එහෙනම් ගෑනු මොන්නේ ඔක කෑලි, පිරිමි මොන්නේ ඔක කෑලි, කවුපියට මුංගට ඔය තියෙනවද? නැහැ. එහෙනම් මේවැය සත්ව පුද්ගල ආත්ම කෑලි තියෙනවද? ආහාරය අනාත්මයි නම් අනාත්ම වූ ආහාර නැමැති හේතුව නිසා හටගන්න මේ කුණු කොටස් ටික මමද, මගේද, මගේ ආත්මෙද? නැහැ, අනාත්මයි. එහෙනම් මේ කය හේතු ප්‍රත්‍යය මොකද්ද? හේතුව ආහාර නැමැති හේතුව. ආහාරය නැමැති හේතුව නිසා මේ රූපය හැදෙනවා. ආහාරය නැමැති හේතුව නැති වෙනකොට මේ රූපය නැති වෙනවා. එතකොට දැන් සද්ධර්මයේ දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකය දන්නවා. එහෙනම් එයා අහලා තියෙන අනිත් කෙනා වගේ කය මමම වෙලා නැහැ. අබුද්ධෝත්පාද කාලයක වගේ යම් කිසි කෙනෙක් ওই ටික දන්නේ නැතුව කය මමම වෙලා ඉන්නවා නම් එයාට බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි මේක. ඒක අබුද්ධෝත්පාද කාලයක්. ඇයි? ධර්මයේ නොදන්නා ලෝකයක මේ කය තමම්ම වෙලා, තමන්ගේම වෙලා මේ දෙන්නේ, මේ මම මේ ඉන්නේ කියලා පෙන්වයි මේ. එතකොට එයා මේ කය ගැන හොඳට නුවණින් බැලුවොත්, හොඳට කය ගැන නුවණින් විමසීමක් කළොත් ධර්මයේ දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයා එයා දකිනවා කය කියන එක හේතු ප්‍රත්‍යයයි. හේතු නිසා හටගත්ත මේ කය හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නවා. එහෙනම් මේ කය හේතු ප්‍රත්‍ය හේතු නැති වෙන නැති වෙනවා. එහෙනම් මේ කය මම නෙමෙයි. එහෙනම් මම නැද්ද? මම කියලා කෙනෙක් නැද්ද? මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් ඉච්චේ දරන. මම ඉන්නවා මේ කය මාව දැක්කොත්, කය සාස්ත්‍ව, කය මමයි කියලා දැක්කොත් සාස්ත්‍ව දෘෂ්ටි. මේ කය කනබුන ආහාරයෙන් හැදුනේ කුණප කොටස් 32ක් තියෙන්නේ මේකේ. මේක මම නෑ කියලා අවසන් කරුවොත් උච්චේ දවාති. ඒක කොහොමද අපි මේක විසඳගන්නේ? ඒතේතේ උභවන්ති අනුපගම මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධා. මේ අන්ත දෙකට නොපෙමින මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. එයා මම නෑ කියන්නේ නෑ. ඉමස්මින් සති ඉදං හොති ඉමස් උප්පදාය මං උපජ්ජති. මේ ඇති කන්දි මේ හත ගන්නවා, මේ ධර්මයන්ගේ ඇතිවීම, මේ ධර්මය ඇති වෙනවා කියන න්‍යාය දන්නවා. යම් කිසි කෙනෙක් රූපයක පවතින සැබෑ ස්වභාවය දන්නේ නැත්නම්, රූපය ඇතිවෙච්ච හේතුව දන්නේ නැත්නම්, ඒ හේතුව නැති වෙන රූපය නැති වෙනවත් කියන එක දන්නේ නැත්නම්, රූපේ හේතු ප්‍රත්‍යයයි, හේතු නැති වෙන නැති වෙන ධර්මතාවයක්, හේතු අනාත්මයි, අනාත්ම නිසා හටගන්න ඵලයේද අනාත්මයි කියලා මේ ඇත්ත ඇටියෙදි නොදැක්කොත්, ඇත්ත නොදන්නාකම නිසා මම කියන දෘෂ්ටියක් ඇති කරගන්නවා, ඇති වෙනවා. එතකොට මෙයා මම නෑ කියන්නේ, මම කියන එක ඇති වෙන්නේ මෙහෙමයි කියන එක කියනවා. ලෝකය තුල මම කියන අදහසක් භාවිත කරන හින්දා නෑ කියන්න පුළුවන්ද? දැන් ලෝකයා මේ කය මමයි කියන අදහසක් ඇති කරද්දී මම කියලා කියන්නේ නැහැ කිව්වොත් වැරදි නේද? එහෙනම් පෙන්නන්න වෙනවා ලෝකයට මම කියන අදහස, මේ කය මෙහෙමනම් කය මම කියන එක උනේ කොහොමද කියන එක පෙන්නන්න ඕනේ. ඒකයි ධර්මතාවය. නැහැ කියලා පැත්තකට දාන්න එක නෙවෙයි. කය මම කියලා පෙනුනා නම් මම කියලා ඇලුනා නම් මම කියලා බැඳුනා නම් බැඳුනේ ඇලුනේ මොකක් නිසාද කියන එක පෙන්වන්නද වෙනවා. එතකොට පෙන්වන්නේ මොකක්ද? අවිද්‍ය පත්‍ය සංඛාර පරික්ෂම්පාසිද්ධ වෙනවා. මේ ඉති රූපං ඉති රූප සමුදේ ඉති රූප සත්තංගම සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්මයෙන් මේ කයයි මේ කයේ ඇතිවීමයි මේ කයේ නැතිවීමයි මේ කයේ හේතු ප්‍රත්‍යයයි හේතු නැතිවෙනවා නැති වෙනවා කියලා මේ කය සම්බන්ධව ඇත්ත ඇති හැටි අහලා දැනගත්තේ නැහැ. අහන්න හම්බුනේත් නැහැ. ඒ හින්දා දන්නේ නැහැ. ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා නොදන්න කොට ආශ්‍රව කියන එක එනවා. බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් සුරුව එනවා. ඉබේම මේ කය මම කියන අදහස ඇති වෙනවා. එතකොට දැන් සෘතව තාරිය ශ්‍රාවකය දන්නවා මේකයි හේතුප්‍රත්‍යය. මේක නොදන්නා කම නිසා මේ කය මම කියන කෙලෙසියක් ඇතුළු වෙනවා හිතේ. අදහසක් ඇතුළු වෙනවා. දැන් මේ රූපේ දකින ගානේ මේ රූපේ පරිහරණය කරන ගානේ මේ හැඟීම හිතේ යෙදෙනවා කියලා දන්නවා. ඒ හින්දා ජරා මරණ සංඛ්‍යාත කය මම වෙලා මේ තියෙන්නේ. හිතේ තියෙන ගතිය ගෙවා ගන්න දන්නේ නැති නිසා ගෙවා ගත්තේ නැති නිසා හිතේ තියෙන ගතියම කයට නැඹුරු වෙලා. දැන් කය මම මගේ කියලා අපි දැසගත්තාම මේ අවිද්‍යාව නිසා ජරා මරණ උරුම කරලා දීලා තියෙනවා. කියන කාරණාව යට පෙනෙනවා. ඊට පස්සේ යාට උත්තරයක් එනවා. මොකද්ද? මම මේ රූපයත් රූපය ඇතිවීම නැතිවීමත් අඛණ්ඩව මෙනෙහි කරන්න ඕන. කොච්චර දුරටද මේ කය මමයි කියන මේ හැඟීම ගෙවෙන තාක් බැලිය යුතුයි. අත්ථී කායෝතිවා පනස සති පච්චුපට්ඨිතා හෝති. සත්‍යේ පුද්ගලයක් නො වූ කය පමණක් ඇත්තේ යන සීය හොඳින් එළඹ සිටින තැන දක්වාම මෙයා මේක කරනවා. කොච්චර දුරට මේක බලන්න ඕනේද? තමන්ට තමන් ඔය දැකදක මේ ක්‍රමය කළ හැකි. අපි භාවනා කරනවා කියනවා නම් නැත්තම් බණ අහනවා කියනවා නම් ස්වභාවික ජීවිතෙන් පලා යෑමක් නෙමෙයි. ජීවිතේ සැබෑවටම සිද්ධ වූ සිද්ධ වෙන දෙයකට මුහුණ දීමක් වෙන්නේ. එතකොට අපිට මේ කය මම නෙමෙයි කියවට විශ්වාස නැති හින්දා තමයි සද්ධර්මයෙන් මේ ටික පෙන්වන්නේ. සද්ධර්මයෙන් පෙන්වනවා ජරා, ව්‍යාධි, මරණ, නැතන විනාශ වෙනවා කියන ධර්මතා එකක්. ඒවා හේතු ප්‍රත්‍යයයි කියන එක පෙන්වනවා. ඒ ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මතාවය කැටින් නොදන්නා කම නිසා ඒක මම මගේ වෙලා තියෙනවා. දැන් මම මගේ කියන හැඟීම ගතිය තියෙන්නේ කොහෙද? උපදින සම හිතක් ගන්නෙම යදිලා නම් ඕකට කියනවා උපය උපාදාන චේතසා අදිත්තාන අභිනිවේසංසයා කියලා. උපය සංඛ්‍යාත උපාදානේ සිතේ පිහිටින් වශයෙන් පවතින අනුසය කියලා කියනවා. උපදින හැම සිතකම කෙනෙක් වගේ තේරෙන්නේ හිතේ පිහිටි අර්ථයක්. උපදින හැම හිතකම. එතකොට මේ දිහා බලනකොට උපදින හිතේ මම කියන හැඟීම දිනවා. මාන අනුසය කියලා කියන්නේ මේ හිතේ දෙන ගති. එයා දන්නවා මෙන්න මේ හිතේ යෙදෙන මෙන්න මේ ගතියයි ජරා මරණ දුක උරුම කළේ. ලෝකයේ තියෙන ජරා මරණ කියන දුක උරුම කළේ මෙන්න මේ ගතියයි. මේ ගතිය අයින් කළොත් ජරා මරණයෙන් තමයි මිදෙන්නේ ඉබේමයි කියලා එයා දකිනවා. එහෙම නැතුව ජරා මරණ අයින් කරන්ද ජරා මරණයට නැඹුරු වෙලා උත්සාහවත් වෙනවා කියන එක හරියට උපමාවක් කළොත් රතුපාට කණ්ණාඩියක් දාගන්නවා. දාගෙන පොළොව දිහා බලනකොට පොළොවේ පස් ටික රතුපාටයි. දැන් සවලක් අරගෙන පොළොවේ තියෙන රතුපාට පස් ටික අයින් කරන්න හදනවා. මොකද කරන්නේ? ඔන්න ලොකු වලක් කපලා ඒකේ තියෙන පස් ටික අයින් කළාම ඊගාට මතුවෙන ටික මොකද වෙන්නේ? දැන් අර කණ්ණාඩිය බලන්නේ. ඒකත් රතුපාටයි. ඒ රතුපාට පස් ටික ආයරලා අයින් කරනවා. ඊගාට පේන එක රතුපාටයි. උත්සාහවත් වෙනවා රතුපාට අයින් කරන්න උත්සාහවත් වෙනවා. අයින් වෙච්ච බවක් නැහැ. හැබැයි නුවණක් තියෙන කෙනාට පොඩි වැඩයි තියෙන කණ්ණාඩි ගලවන්න විතරයි තියෙන්නේ. ඕගොල්ලෝ ජරා මරණ පැත්තට නැඹුරු වෙලා ජරා මරණ දුක මගෙ වෙලා දුකෙන් බේරෙන්න උත්සාහවත් වෙනවා කරනකොට ජරාමරණ තව ටිකක් යනට ගිහිල්ලා ඒ මට්ටමට මුදල් හොයනවා ගෙවල් දොරවල් හදනවා යාන වාහන එකතු කරනවා මේ මොකද ජරාමරණයට ප්‍රතිකර්ම කරන්න හදිසියක් වුණ ජීවිතේ කරදරයක් වුණොත් අපහසුකමක් වුණොත් ලෙඩක් හැදුනොත් සලකන්න උපස්ථාන කරගෙන මේ දුකෙන් බේරෙන්න ක්‍රම මේ හොයන්නේ ඔන්න ඒව හෙව්වට වෙන විදිහකින් ඇවිල්ලා තව ටික කිව්වොත් තව විදිහකින් ඇවිල්ලා යථාර්ථයෙන් ගත්තාම කන්නාඩිය ගලවන්න විතරයි තියෙන්නේ ඕගොල්ලෝ මේ මහ මුළු ජීවිතයක මහන්තිලා දුක නැති කරන්න හෙව්වට මේව හැබැයි කාමයේ කොච්චර බලවත්ද කියලා මේව වචන ටිකක් විතරයි මේ ජීවිතවලට නමුත් කෙනෙකුට බය නැතුවම පුළුවන් නම් හිත තියන්න බලන්න මේ ධහමට ඔය මුළු ලෝකයම භෞතික සම්පත් එකතු කළ විදිහට තියෙන සැපටික નિરાයසෙන් ලැබෙන්නේ නැද්ද කියලා මුළු ලෝකයක්ම එකතු කළා දුකෙන් මිදෙන්න හදන දුකෙන් මිදෙන්නේ නැද්ද මේ මනස කියලා નિરાයසෙන් සැප ලැබෙනවා નિરાයසෙන් මොකද කන්නඩි ගලවන්නේ විතරයි යන්නේ පස්ස අයින් කරලා චුට්ටක් පහන් දෙන්න ඕනද රතු පාට පස්ස අයින් කරන්න රතු පාට නම් අයින් කරන්න ඕනේ අපිට කන්නඩි ගලවන්නේ එච්චරයි මේ මට ජරා මරණ දුක එන එකන්නේ මිදෙන්න ඕනේ. ඉතින් ජරා මරණ කියන ටික එක සංකතයි ලෝකේ ඒක අයින් කරන්න බෑ. ඒකේ මාව අයින් කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට අවශ්‍ය ඕනම සැප කියන එක අර බුදුරජාණන් වහන්සේ කියපු දන්නට එනවා. ඔයගලන්ට සැපනේ ඕනේ. හිතෙන්ද කයද එක දසම මාත්‍රයක දුක නැති අකණ්ඩ සැප. දවසක් මොන දවසක්ම විඳින්න පුළුවන් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් උපරම දවස් හතක් දක්වා මොන සැප විඳින්න පුළුවන් එක ඉරියව්වක ඊට පස්සේ ඕනනම් මොන හරි ආහාර පාන ටිකක් හොයාගත්ත ඒව ආයෙ දවස් හතක් ඉතියි ජීවිතේම සැප විඳින්න පුළුවන් මෙච්චර දුක විඳින්න ඕනේ නැහැ ඉතින් මම මතක් කළේ මෙන්න මේ සැප ලැබෙනවා හෝ දුක අයින් කරනවා හෝ කියන කාරණාව කලේ කවදාම හරි කළා නම් සද්ධර්මයේ අහලා සද්ධර්මයේ ගැන අවබෝධයක් ඇති කරගෙන දුක ඇති කරන හේතුව තියෙන පැත්තට නැති කළා නැති කරපු කෙනාමයි ඒ හේතුව නැති කරපු කෙනාමයි අර මම ඉස්සර කියන්නේ බුරාගෙන යන බල්ලෙකුට ගලකින් ගැව්ව මොකද කරන්නේ ගලහපාගෙන කරනවා සිංහෙකුට ගලකින් ගැවුවා මොකද කරන්නේ? ගල ආවේ කොහෙන්ද කියලා බලනවලු. ලෝකේ කෙනෙකුට ජරා මරණ දුක හම්බුනොත් මොකද කරන්නේ? දුක බදා ගන්න දුකටම පයින්නවා අනේ මරුණා නේද අප්පෝ කියනවා. නැත්තම් අල්ල ගන්නවා අනේ මට මෙහෙම රෝගයක් ඇදුණානේ බලන්න අයියෝ කියයි. මොකද ඒ දුකටම වැටලා ඊට පස්සේ ඒකට ප්‍රතිකර්ම කරන්න හොයනවා. අර බල්ලට ගලකින් ගැවුවාම ගලහපා කෑ වගේ නෝන නැති කෙනා දුක උපන්නහම දුකම බදාගෙන ඒකට ප්‍රතිකාර කරන්න හදනවා. සිංහෙකුට ගලක් ගැහුවාම ගලාව කොහෙන්ද කියලා බලනවා වගේ නුවණ තියෙන කෙනාට දුක උපදිනකොට දැන් අත්කල හේතුව දිහා බලන දුක ඇති වුණ හේතුව මොකද්ද කියලා. හැම වෙලාවෙම මේ ශාසනය උගන්වන්නේ ඵලය කියන එක නැති කරන්න හේතුව නැති කිරීම ඵලය නැති කරන්න බැහැ. ගහක තියෙන අඹ ගෙඩිය කඩන්න පුළුවන්ද ඕගලන්ට කියන්නේ? ඔගොල්ලෝ අඹ ගෙඩියක් කඩලා තියෙද? පේර ගෙඩියක් අඹ ගෙඩියක් කඩලා තියෙනවද කවදාවත්? ඔගොල්ලෝ කඩලා තියෙන එක නැට්ට නෙමෙයිද? ගහයි ගෙඩිය අතර සම්බන්ධ වෙලා තියෙන නැට්ටනේ. අඹ ගෙඩිය කඩනවා නම් කඩන්න වෙන්නේ මොකද ගහේ තියෙද්දිම කැල්ල කඩ කඩ ගන්න වෙනවා නේ එතකොට අඹ කැඩුවා නේ නමුත් නැට්ට කඩලා අඹ කැඩුවා යන ගණේ තේරෙන්නේ හේතුනේ අයින් කරලා තියෙන්නේ ඒ වගේ දුක නැති කළා කියනකොට කොහොමද දුක නැති කළේ දුක ඇති කරන හේතුව නැති කරපු නිසා දුක නැති වුණා මිසක නැත්තම් දුක කියන එක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ අඳුර කියන එක ඕගලන්ට නැති කරන්න පුළුවන්ද රාත්‍රියේ කාලෙදී අඳුර තියෙන වෙලාවට ඔයගලන්ට අඳුර නැති කරන්න පුළුවන්ද? විල බැරක් එකක් ගෝණියක් සවලක් ගෙනල්ලා අඳුර පුරවලා පුරවලා දාලා ඇදලා නැති කෙරෙන්නේ නැති. බෑ අඳුර නැති කරන්න මොකද කරන්න වෙන්නේ? ආලෝකය උපදවා ගන්නද වෙන්නේ. නේද? ආලෝකය උපදවාගෙන කියනවා මොකද්ද? අතුරු නැති කළා කියලා. උනේ වෙන එක කලේ වෙන එකක්. හැම වෙලාවෙම මේ ශාසනේ තියෙන හැමයි. දුක නැති කරන්න ඕනේ. හරි දුක නැති කරන් දුක ඇති වෙන හේතුව හොයන්න. හොයලා නැති කරන්න. දුක නැති කරන්න කියලා දුකට පයින්න එපා. පළගෙටිය කරන දේ කරන්නේ අපි. කැමති දේ ලබා ගන්න කියලා පහනට පයින්නවා වගේ. දුක නැති කරන්න කියලා දුකට පැනනහම දුක වෙනවා මිසක නැති වෙන්නේ නැහැනේ. දැන් මේ කය දුකයි නම් ලෙඩ නම් ලෙඩ කියන එක දුකක් නම් මේක නැති කරන්න කියලා ලෙඩ අනේ මගේ මට මාව ලෙඩ වෙලා මේකට බෙහෙත් කරන්න ඕන කියලා ඕගොල්ලෝ ඒ වලට පයින් දෙපා. ඒකෙන් අයින් වෙන්න. දුක දුකෙන් මිදෙන්න තියෙන දුකෙන් අයින් වීම. පහනට පැන්නොත් කිච්චන ගමින් මේ මිදෙනවද? පහන ගිනි දැල්ල පවිතුයි නම් පවිතු ස්පර්ශයක් නම් තියෙන්නේ කරන්න ඕනේ ඔකට පයින් එකද අයින් වෙන එකද? නොපිච්චින්ද? අයින් වෙන්න ඕනේ. නොපිච්චින්ද පැනලා හරියයිද? ඉතින් ලෙඩ හැදෙනකොට නොපිච්චින්ද කියලා ලෙඩට පණින අපි සැපගන්න කියලා පිච්චෙන පහනට පයින් පළඟට යද්ද වෙනසක් නැහැ. ඉතින් කරන්න ඕනේ කියන්නේ අයින් වෙන එකනේ. මේ ජරා මරණය සමංගෙම වෙන එකනේ. තමන්ගේ කරන ගැනීමනේ අවශ්‍ය වෙන්නේ. නේද? ඉතින් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ ඔන්නෝ ක්‍රමයේ කියලා දෙන්න. භෞතික වස්තුන්ගේ ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගන්න දෘෂ්ටියෙන් තමයි අපි මේ භෞතික දේක හැම වෙලාවෙම දුක් විඳින්නේ. ලෝකේ කියන එක සංකතය කියන එක ධර්මතාවය. බොරුවක් නිකන් වෙහෙසක් විතරයි ඕගොල්ලන්ට දිනන්න බෑ. මොකද තමන්ගේ වෙහෙස නිසා. ඕගොල්ලන්ට පුළුවන් නම් බාහිර ගහක් මහලු වෙන එක දිරණ එක නවත්තන්න ඕගොල්ලන්ට පුළුවන් නම් මේකත් පුළුවන් වෙයි. මොකද මේක ධර්මතාවයක් නිසා. ඊට වඩා වටි ක්‍රමයේ හොයන්න මොකද්ද? ජරා මරණ දුක නොයන්නේ නොවිදිට නෙවෙයි. ජරා මරණ දුක නොවිදිට ක්‍රමයේ හොයන්න. ඕගොල්ලන්ට හිතේ ඒ වුණාට අපි ඉන්නේ ජරා මරණේනේ අප දුක හිතේ දුක නැතුව ජරා මරණ තියෙනවනේ කියලා හිතේ නෑ චුට්ටක්වත් නෑ. ඕගලන්ට තමන් කියලා හිතෙන මේ හැඟීම මේ කයින් බහැරට ගන්න පුළුවන්. මේ තියෙන මේසෙ දිරුවා කියලා ගුල්ලු ගැහුවා කියලා මගේ ආත්මෙට ගුල්ලු ගැහුවා වෙනවද? මේ රූපෙට ගුල්ලු ගහනකොට ඒක මගේ ආත්මෙ වෙන්නේ නැත්නම් මේ කයත් එහෙමම තමයි. ඔගලන්ට මේ බාහිර රූපේ වගේම මේ රූපේ බාහිර කළ දකින්න පුළුවන් මානසික මට්ටමක් තියෙනවාමයි. එනවාමයි. ඒකයි මෙතන තියෙන විද්‍යාව මම කියන්නේ. සම්පූර්ණ මේක බැහැර දෙයක් කරන්න පුළුවන් බැහැර. හිත මොහතකට හෝ මේ ස්පර්ශ ආයතන හයෙන් හැමදාම අපි බාහිර එළිය දකින්නේ මේ කවුළු හරහා. ඒකයි මේ අපිට වෙන්නේ. මේ ආයතන හය හරහ නැතු ඕගොල්ලෝ එක මොහොතකට හරි මේ බාහිර ලෝකයට සම්බන්ධ වුණොත් හිතෙන් ඕගොල්ලන්ට තේරෙයි මේ කය කියන්නේ බොරුවක් නේද කියලා. එහෙම එකක් ගන්නෙත් නෑනේ. මේ ස්පර්ශ ආයතන හය අතහැරලා බාහිර ලෝකය දකින්න පුළුවන් කමක් හිතට තියේ. හැබැයි මේ අපේ මට්ටමට නෙමෙයි. එදාට මේ කය බොරුවක් අතහැරලා එදාට ඕගොල්ලෝ තේරෙයි අපි බොරුවටයි දුක් විඳලා තියෙන්නේ කියලා. ඉතින් ඉබේමයි ඕගොල්ලෝ සැප ලැබෙන මානසික මට්ටමකට එන්නේ. ඉතින් නාරද මහරහතන් වහන්සේ අර රජු වණ්ඩ දේශනා කළේ සුතව තාරිය ශ්‍රාවකයා මේක ධර්මතාවයක් හැටියට දකිනවා කියලා මොකක් වුණාද? එයා මේ සද්ධර්මය අහලා සද්ධර්මයෙන් ඉගෙන ගත්තා. රූපය කියන්නේ මේකයි, රූපය ඇතිවීම මේකයි, රූපය නැතිවීම මේකයි. ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගම ඉති සංඥා සමුදය ඉති සංඥා අත්තංගම ඉති සංඛාරා නම් සමුදය ඉති සංඛාරණං අත්තංගම ඉති විඥානං ඉති විඥානස සමුදය ඉති විඥානස අත්තංගම කියලා මේ ස්කන්ධ පංචකයට ඕගලන්ට අපිට විතරක් නෙමෙයි මේ 31 තලයටම පෙන්වන බුදුරජාණන් වහන්සේ අද අපිට රූපය නම් ආත්ම වෙලා තියෙන්නේ ඒකට හේතුඵල ධර්ම තියෙනවා සමහර ආත්ම තියෙනවා රූපේ මුල් වෙලා නැහැ වේදනාවයි මුල් වෙලා තියෙන දැන් බ්‍රහ්ම ලෝක තියෙනවා එයාට වේදනාවම තමයි ඒ සැපේම තමයි එතකොට ඉති වේදනාය සමුදිය ඉති වේදනාය අත්තංගම වේදනාව තමන් වෙලා ඉන්න කෙනාට වේදනාවෙ මිදෙන්න සමහර කෙනෙකුට සංඥාවම තමයි අපි කියමු යම් කසින නිමිත්තක් උපදවාගෙන යම් සංඥා නිමිත්තක් අරගෙන ඒ සංඥාවට සංවැදුනහම ජීවිතයේම සංඥාව යාවේ. එතකොට මේ සංඥාව සංඥාවක ඇතිවීමක් නැතිවීමක් බලනවා. යම් විඥාන ඡායතනය වගේ අරූපී විඥානය කියන එකට සමවැදුනොත් කෙනෙක් ජීවිතයේම හිත වෙනමුකුත් නැහැ. ඊට පස්සේ මේ ඉති විඥාන ඉති විඥාන සමුදිත විඥාන සත්ංගම කියන දේක තකල යාටත් මෙදෙන්න පුළුවන්. මේ අපිට විතරක් නෙමෙයි 31 තලයටම පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. මේ ඕනම කෙනෙකුට මේ උපායෙ මෙදෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පංච උපාදාන ස්කන්ධය දැනට මේ පහක් පැත්තකින් දෙන්න ගමාරු නම් රූපය විතරක් ගන්න. ධර්ම එක වෙන්න පුළුවන් ද? ධර්ම එක වෙනම එකක් කරනකොට නැවත නැවත තියෙන ප්‍රතිඵලය වෙනස් එකක්. ඔගලන්ට හැම වෙලාවෙම නිතරම මේ කයේ සැබෑ ස්වභාවයත් කය හේතුප්‍රත්‍ය කියන එකත් බලන්න පුළුවන් නම් මේ ඉදිරියෙන් අපිට සත්‍ය පුද්ගලය දුව පුතා කියලා හම්බෙන තැනකදී මේ හැම කයක්ම මෙතෙන්ද තියෙන කෙස්ලුම් නේද ධම්මස්හාර ඒ කයද කනගුණ ආහාර නැතිනම් ආහාර නැතිනම් නිකන් ඔහොම හිත හිතයින්ද තාම ලොකු අර්ථයක් ඕනේ ඔහොම වෙන භාවනාව කියලා එකකුත් දන්නේ හම්බෙන හම්බෙන හැම රූපයකටම ටිකක් කාලයක් හිත හිතයින්ද ඇති වෙන ප්‍රතිපලය කොහොමද කියලා බලන්න. මේ හිතේ හිතේ කතා කරන ගතිය, දුවන ගතිය, විසිරෙන ගතිය ඕවත් නතර වෙලා මේ වචන ටිකෙන් ඇතුළට යනවා ඔහොමම. ওই වචන ටිකම ওই වචන ටික තමයි ඔයගලන්ට ලොකු ඇත්තක් වෙනවා. ඊට පස්සේ ওই වචන ටිකටම තවත් ඇත්තක් වෙනවා. ওই වචන ටිකටම තවත් ඇත්තක් වෙනවා. වචන ටික අද පේන වචන ටිකමයි. නමුත් හිත වැඩෙන්න වැඩෙන්න මේක ඇතුළට යනවා. ඔයගලංග මේ කාම භූමියේ මේ ජරා මරණ සංඛ්‍යාත රූපෙන් එතර කරන තැන දක්වාම අරගෙන යනවා ওই වචන ටික විතරයි. ওই වචන ටික අද අපේ මනස පතුලින්ද අර්ථය පතුලින්. නීවරණ හිත. නීවරණ ධර්ම දුරුණු ওই වචන ටිකටම ඔයගලන්ට ලොකු ප්‍රදේශයක් වෙන්නේ. තව හිත සමාධිය උන තව වේිත වඩා ප්‍රදේශයක් වෙන්නේ. තව හිත සමාධිය තව වේිත වඩා ප්‍රදේශයක් වෙන්නේ. අන්තිමට ආශ්‍රයයෙන් කෙලසුන්ගේ මනස මිදෙන කම්ම කියන්නේ. ඉතින් මම මතක් කළේ මේ වගේ ස්වභාව ධහමක් ඇටියෙත අහලා දැනගත්තේ නැති හින්දා ලෝකය රකින්න හැමදාම අපි උත්සාහවත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකය සෝහන වඩනවා කියලා. හොඳට කවලා පොගලා නාවලා අන්දලා පළන්දලා උපස්ථාන කරලා මේ කය හදනවානේ. ඊට පස්සේ මේ කය කොහටද ගිහලා දාන්නේ? සෝහනට. එහෙනම් දැන් උපස්ථාන කරලා තියෙන කොහටද? සෝහනට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ලෝකය සෝහන වඩනවා කියලා. මහයන් බොහෝ කාලයක් මේ ලෝකය සෝහන වඩන. චීස් බටර් කනවා කියලා මේ ශරීරයේ එක රූප කලාපයක් කලාපයක් කර වැඩි වුණොත් මේ කය ගිහින් දැම්මොත් එක රූප කලාපයක් කර වැඩි වුණොත් සෝම් පිටේ නෙමෙයිද? සෝම් පිටේ. එතකොට සෝම් පිටේ ද යථාර්ථයේ වශයෙන් ගත්තම උපස්ථාන කරලා තියෙන. කයට නෙමෙයි මට නෙමෙයි. ඊට පස්සේ මේ කය මම කියන හැඟීම ඇති තාක්ම තණ්හාව කියන එක නැති වෙන්නේ. කිනුසේ කියන එක ගෙවෙන්නේ. මේ මම කියන හැඟීම ටික 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 ගෙවුනොත් තමයි નિરાයාසයෙන්ම මේ ඇලීම කියන එක, කිලේසය කියන එක ගෙවෙන්නේ. ඒ ගෙවුනේ ඇලීම කෙලෙසේ කියන එකෙන් ගෙවුනේ මොකන්ද? ජරා මරණයන්ගේ වෙන වෙනවා කියන එකයි ටික ටික වෙන්නේ. ජරා මරණයන්ගේ ඇලීමයි ගෙවුනේ. තණ්හාව නෙමෙයි ගෙවුනේ. කෙලෙසේ නෙමෙයි ගෙවුනේ. ජරා මරණ උරුම වෙච්ච තමයි ගෙවෙන්නේ තව පැත්තකින් ගත්තොත්. තණ්හාව හොඳටම නැති වෙනකොට නිර්මාණය වෙලා තියෙන මොකද්ද? අජරා මරණව. ජරා මරණ නැතිකම. ජරා මරණය තණ්හාව නිසා ජරා මරණ තත්ත්වයට ඇවිල්ලා හිටියා. තණ්හාව ටික ටික නැති වෙන්න ඕගොල්ලෝ බර වෙලා තියෙන කොහරද? ජරා මරණ නැති පැත්තට. තණ්හාව හොඳටම නැති වෙනකොට නැති වෙලා තියෙනවා සාක්ෂාත් වෙලා තියෙන මොකද්ද? අජරා මර බව. ජරා මරණ කියන ටික ලෝකේ වෙලා. අද අපි බලාපොරොත්තු වෙන කයත් එක්ක නිවන් දකින්න ක්‍රමයක්. ඒ කියන්නේ අපිට ඕනේ මේ කයත් ඕනේ නිවන් දකින්න තමයි. එහෙනම් ඔයද තණ්හාවේ එක කිලේශයක්. මට හොඳට ඔක මතක ගතිය මටත් තිබුණා මුල් කාලේදී. ඒ කියන්නේ ධර්මය නොදන්න කාලේදී ඉතින් හරියන්නේ ඉතින් ඔය හිතෙන් ලෝභ නැති වුණාට වැඩක් නැහැ ඉතින් මේ කයත් එක්ක කය කියන එක තියෙනවා නම් ඉතින් මේක දෙලෙ වෙනවා නම් කියනවා වගේ. නමුත් කාලයක් යනකොට කාලය ගියා ඒකට. කයට ඇති වෙන ලෙඩ රෝග කියන එක ධර්මතාවයක්මයි. අපිට හිතෙන විදිහටම මම කියලා හිතනවනම් ඒ මමම ජරා මර චුට්ටක් නැතුයි කියන තැනකට එනවා. ඕගලන්ට මම ඉන්නව නමු ජරා මර ස්වභාවිකයි කියන කය කියන තැනකින් හිතන්න එපා. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ලොකු ගැඹුරු ධර්මයක් තියෙන්නේ. ඉතින් නමුත් යථාර්ථ වශයෙන් ගත්තාම මේ ස්වභාවයක් තියෙන්නේ, ස්වභාවිකයි හේතුඵල ධමයක් පටිච්චසමුප්පාද ධර්මතාවයක් තියෙන්නේ. ඔන්න ඔය ටික දකින මට්ටමට ඔය ටික දැක්කපු දවසට මේ මම කියන හැඟීම සම්පූර්ණයෙන්ම ගැලවිලා යනවා. මේ ජරා මරණ සංඛ්‍යාත කය බදාගෙන ඉන්න ගතිය නැති වෙනවා. එදාට ජරා මරණ ටික සංසිද්ධවන්ට දරන උත්සාහයේ බේම අතහැරෙන මේක නෙමෙයි කරන්න ඕනේ, මම කරන්න ඕනේ මේකයි කියන එක තමයි. ඉස්සෙල්ලාම යන්තම් කොනක් වෙනවා නම් ඇටි ඊට පස්සේ තමම පටන් ගන්නවා. ඒකයි ධිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ. ඔතෙන්ට එනකම් විතරයි කෙනෙක්ව රකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහන්නේ යම් කිසි කෙනෙක් ධිට්ඨි සම්පන්න වෙනකම් විතරයි මම ඉස්සරහට පිටිපස්සේ ඉන්න ඕනේ. ඇයි? එයා නොදරුවෙක් වගේ. එයා කැපදේ දම් පුංචි නොදවියෙ එයාට තනියම ජීවත් වෙන්න තේරෙනකන් ඉදිරියෙන් පිටිපස්සෙන් ඉන්න වෙනව නේද? ඇයි? අතට අහුවෙන අහුවෙන දේ කටේ දාගන්නවන්නේ. එතකොට හිත දේත් කටේ දාගන්නවා, අහිත දේත් කටේ දාගන්නවා. ඉතින් එයාට හොඳ නරක දෙක තේරුම් ගන්න පුළුවන් වෙන තාක් විතරයි යගේ පිටිපස්සෙන් එහෙම ඉන්න ඕනේ. හැමදාම ඉන්න ඕනේ නේද? ඊට පස්සේ යාමේ යපෙන දවසක් තියෙයි. ඒ වගේ ධිට්ඨි සම්පන්න නොවෙන තාක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම එයායි පිටපස්සේ ඉන්නව නොදරුව වගේ හොඳ දේත් කටේ දාගෙන නරක දේත් කටේ දාගන්න. යම් කිසි කෙනෙක් ධිට්ඨි සම්පන්න වුණොත් එයාගේ පිටපස්සේ ඉන්න ඕනේ නැහැ. එයා ඊට පස්සේ යටෙන්න ගන්නවා. ඒ වගේ ඔයගලන්ට එක මොහොතකට හරි මේ ධර්මයෙන් මෙහෙ කර කර ඉන්නෝ මේ ඇත්ත දැක්කොත් එදා ඉඳන් එයාගේ පිටපස්සේ ඉන්න ඕනේ. එයා තේරෙනවා දුකේ එන හැටි, දුකෙන් මිදෙන හැටි. එයා තමන්ව දුකෙන් මුදව ගන්නවා කියන එක කරගන්නවා. ඒක මෙහා නොතේරෙනව නම් එයා පිටපස්සෙන් ඉන්න වෙනවා කියලා තේන්නේ. ඉතින් මම මෙතෙන්දි මතක් කරේ මේ සූත්‍රයේ නම ශෝක සංධාරණ සූත්‍රය. මේ සූත්‍රයෙන් පෙන්නවා සද්ධර්මයේ නැති කෙනා අගන්නේ වැළපෙන්න ශෝක කරන්නේ මොකද? ඒක මම කරගෙන සද්ධර්මයේ දන්න කෙනා මේක සංකත ධර්මයක්, මේක ස්වභාව ධර්මයක්, මේක හේතුඵල ධර්ම පටිච්ච සමුප්පන්න ධර්මයක් කියන එක දන්නවා. ඒ බව නොදන්නා අවිද්‍යාව නිසා මම කියන අදහස ඇති වෙලා ලෝකෙ තුල මම කියන කම ඇසුරු වෙන්නේ මෙහෙමයි කියන කම දන්නවා. එහෙනම් මම නැහැ කියන්නේ. එයා දන්නවා මම කියන කමක් තියෙනවා ලෝකෙ. ඒ මම කියන එක තියෙන්නේ මම කියලා කෙනෙක් ඉන්නවට නෙවෙයි. මම කියන එක ඇති වෙන්නේ මොකක් නිසාද? ඇත්ත ඇත්තටි නොදන්නා අවිද්‍යාව නිසායි ඇති වෙන්නේ. අවිද්‍යාව නැතිකොට මම කියන එක නැති කරන්න පුළුවන්. අවිද්‍යාව නැති කරන්න මොකද කරන්න ඕනේ? ඉති රූපං ඉති රූපස සමුදී ඉති රූපස සත්තංග මේ රූපය මේ රූපය ඇති වෙනවා නැති වෙනවා කියලා හොඳට බලන්න. සීලයක පිළිපදලා සමතකම තහනකින් හිත වඩමින් මෙයා රූපය රූපය ඇති වීම නැති වීම ටික බලන උච්චරමයි කරන්න තියෙන්නේ. ඕක කරනකොට ටික 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 විද්‍යාව පහළ වෙනවා, අවිද්‍යාව දුරු වෙනවා. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින මම කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. ජරා මරණ දුක ජීවිතය වෙන්නේ නැහැ. අන්න ඒ බඳු කෙනා අජරාමර වෙනවා, ජරා මරණයෙන් මිදුණෙක් වෙනවා. ඉතින් හැමදාම සසරදී අපි බලාපොරොත්තුනේ, ප්‍රාර්ථනා කළේ, උත්සාහවත් උනේ මහලු නොවේ නොමැවි ඉන්න. තාම බැරි වුණා මේ ජීවිතේ උත්සාහවත් වෙන්නේ එහෙමයි. නමුත් මේක ක්‍රමයක්, උපායක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුළුවන් මහලු නොවේ නොමැවි ඉන්න. හැබැයි ලෝකේ යන ක්‍රමෙට ඔය පාරෙන් යන්න බෑ. ඔයගලන්ට ඕනේ ඔය අදහස නම් ඔය ටික ඒ විදිහටම ලැබෙනවා. චුට්ටක්වත් අඩුවක් නැ මේ පාරේ යන්න කියලා කියනවා. ඉතින් ඒ ටික ඉගෙනගෙන ඒ විදිහට කරන්න කියන කාරණාව මතක් කරනවා. මං කිව්වේ මෙච්චර කාලයක් එක වෙද මහත්යෙක්ගෙන් බෙහෙත් අරගෙන හොඳුන් නැත්නම් තව කෙනෙක් හොයන එක සුදුසුයිනේ. දැන් මේ ජරා මරණ ටිකට උපස්ථාන කළා 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 ඒක සුව කරන්න හැදුවේ හැදුවා මෙච්චර කාලයක් බැරි වුණා. එන්න එන්න කෙස් පැහුණා, එන්න එන්න හවරලි වෙනවා. මේක උපස්ථාන කරන්න කරන්න උපස්ථාන කරන එකට දී වුණා තව ටිකක්. එතකොට ඒක බැරි වුණා. දැන් හරි සුදුසුයි වෙන වෛද්‍යවරයෙක් හොයන්න වගේ මේ බුදුහාමුදුරු කියවුවතුන් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මේ පැත්තෙම. ගියත් ඔයගලන්ට තේරෙයි මොන තරම් ඇත්තද බුදුරජාණන් වහන්සේ සුවක්ඛාතෝ භගවතෝ ධම්මෝ කියන වචනේ ඔයගොල්ලෝ කියයි. ඈ ඒ නිසා තමන්ගේ අජරාමර බව හදාගන්න ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතයේ අජරාමර භවත අජරාමර නිවනට වුවමාරු කරගන්න මේ දේශනාව හේතු වේවා කියලා මම ටිකක් සැරෙන් කිව්වේ ඔබතුමා එතකොට නතර වෙන්නේ නැහැ තරහද නෙමෙයි එතකොට මේ අනිත්‍යයට බාධා වෙන්නේ නැහනේ එහෙනම් තමයි කමනාප වෙන්න එපා හොඳයි අපි ඉතින් අනුමෝදන් කරමු එහෙනම් මේ හොඳයි කල්පනා කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් මේ හැම දිනම අද දවසේදීත් මේ ස්ථානට ඇවිල්ලා බොහෝම වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගත්තා. මේ සියලු ආකාරයෙන් පහල කරගත්තු සියලුම කුසල ධර්මයන් මේ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අවසරයි අපේ අකරවිට මහානායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ ඇති වෙන්නට කරන කියන ශාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධික මුතුන් වහන්සේ සනසෙන්ටත් මේ පුණ්‍ය ශක්තිය ඒ ස්වාමීන් වහන්සේගේ ජීවිතවලට හේතු පාරමිතාවක් වේවා සාදු කියලා. ඒ වගේම අපි සියලු දෙනාම අද දවසේ සියලු ආකාරයෙන් රැස් කරගත්තු සියලුම කුසලයන් ලෝක සම්බුදු ශාසනයත් මේ පින්වත්තුන්වත් මේ පින්වත්තුන් ඉගිවල් දුවා රැකලක්සාති ස්ථාන්දත ආධිකෘතෝ ශාසන මාමුක ඉෂ්ඨකාරක සීළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන් දිවිසුරු වඩා වර්ධනය කරගන්න දිව්‍ය පතන බෝධි පින්තුන් වෙන සරසත්වා කියන අදහසින් අපි දෙවියන් පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මතා දේවානාදානිකා පුඤ්ඤත්තානෝ විකාචිරණකාන්ති බුද්ධ සාසනං ආකාසත්තා චුම්මතා දේවානාදානිකා පුඤ්ඤත්තානෝ විකාචිරණකාන්ති බුද්ධ සාසනං ආකාසත්තා චුම්මතා දේවානාදානිකා පුඤ්ඤත්තානෝ විකාචිරණකාන්ති බුද්ධ සාසනං දෙපිරක කෞරසාදුනා දෙයි. ඒ වගේම කල්පනා කරගන්න මේ ධර්ම ශ්‍රවණය කළා, ධම්පද පූජා කළා, මේ සීල ආකාර බාර කරගත්තෝ සියලු කුසලයන් නම්ින් නැති පාල යාත්‍රා කළා වූයේ මේගේ ඥාතින්ට අපි අනුමෝදන් කරමු. ඒ ඥාතීන් දුකක සිටින දුකින් අත මිදව සැපවත් භාවයකට පත් වේවා. ඒ ඇයිද ප්‍රාර්ථනේ බෝධියකින් උතුම් නිවන සරසත්තා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා මුඤ්ඤාතේ මේ සීළු ආකාරයෙන් පාල කරගත්තා මේ සීළුම කුසලයන් මේ පින්වතුන්ටත් මේ පින්වතුන්ගේ සුජීවත් වාසය කරන මෞපිය ගුරුවර සහෝදර දූ දරුවෝ නැද හිත මිත්‍ර ආදී සියලු දෙනාටත් මේ පින්කමට මෙතෙන්ට එන්න ඕගලන් ඩිඩ අවස්ථාව සලසලා එන්නට නැතු ගෝල් දරුවෝ යම්තා ප්‍රසිටින ඒ අයටත් මේ සෑම දිනකටමත් මේ කුසල ධර්මියෝ 100 පිළිතීමෙන් මේ පින්වත්තුන්ගේ මෙලොව ජීවිතවලට ඇතිවනා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපතුරු හතුරු අතුරු තුරුත් වේවා. කරන කියන යහපත් අද සියල්ල සමුද්ධ වේවා. ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසන සීපෙන්න වැඩවදාලා වූ උතුම් වූ අචරාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණිසම පාරමිතාවක් වේවා. දයමෝ හැමදෙනාම වන්දනා කරගන්න. ආයාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව චාතෝ නිබ්බාන සම්පත්ති විනාති සම්පත්ති සම්පත්ති
සුඛ වේවා.